කවුරු සාතනා දෙ පවත්තන්න හැම දෙනාම පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තත්ථියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්ථියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්ථියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිතෝ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණීසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තාවතානු කෝවාවසෝ බික්කුණු දස්සන විසුද්ධින්ති අතිගෞරවනීය සදා පූජනීය වන්දනීය මහාසංඝරත්නයෙන් අවසරයි පින්වත් සිල්මෑ නිවරුවරක් ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දෙනාම මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක්තැන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝ වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි, අතීතේ ලෞතර බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියෙනවා. අපිත් මනුස්සාත්ම භාවයන් ඕන තරම් ලැබල ඇති. ඒත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ තථාගතයන් වහන්සේලා දේශනා කරන ධර්මය අවබෝධ කර නොගත් නිසා අපි හැම දිනම මේ සංසාරෙට හිමිකාරය වෙච්ච අය. පින්වතුනි, සංසාරෙට හිමිකාරය වෙනවා කියලා කියන්නේ සැපදායක, සැනසිලිදායක, ക്ഷേම භූමියකට හිමිකාරයක් වුණා කියන එක නන් නෙවෙයි. මේ මක් කොනක් පරක් තරක් නැති සංසාර ගමන පුරාවටම තිබුණේ ජීවිතයකට සැනසෙල්ල හොයමින්, සැපසතුට හොයමින් එන ගමනක්. ජීවිතයක තියෙන දුක අයින් කරන්න වෙහෙසෙන ගමනක්. සැප හොයනකොට, සැනසෙල්ල හොයනකොට, දුක් දුම්නස් අයින් කරගන්න වෙහෙස දරනකොට කොයින් සැනසෙල්ලක් තියෙන්නද? තියෙනවද? නමුත් අවාසනාවන්ත කාරණාව භව ගමන හැම ජීවිතයකම අපි හෙව්ව සැනසෙල්ල තාම අපිට ලැබුණේ නැහැ. උත්සාහවත් වෙච්ච දුක අයින් කරගන්න උත්සාහය සඵල වුණේ නැහැ. දුක අයින් කරගන්නට බැරුව, සැනසෙල්ල ලබා ගන්නට බැරුව මේ එන ගමනේ අපි හැමෝටම ලැබුණේ කායික මානසික දුක් පීඩාවම විතරයි. බුදුරජාණන් වහන්සේ ඒ නිසයි දේශනා කරනවා, අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා බොහෝ කාලයක් සසරේ මියත දිව්ව සෙරිසෙරුවා කියලා පෙන්නනවා. පින්වතුනි, මේ දීර්ඝ සංසාරේන ගමනේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා, තමන්ට ඇඟලේ කිරි කළ පෙව් ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු විතරක් එකතු කළොත් මේ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. ඒ වගේම පියා මරුණු වෙලාවේදී සහෝදරය, සහෝදරී, දුව, පුතා, ඥාති හිතෛෂීන් මරුණු වෙලාවේදී අඬපු කඳුළු එකතු කළොත් වෙන වෙනම මේ සිව් මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම මේ දීර්ඝ සංසාරේන කොට තිරිසං ආත්මවල අපි උපදිනකොට මස් පිණිස මරණ වෙලාවේදී ගෙල සිඳිනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කරන්නට පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මෙහෙම පෙන්නල සුගතු ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙම දේශනා කරනවා. මහණෙනි, මේ පටිච්ච සමුප්පාද ධර්මය දන්නා වූ සුතවත ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න මේ ලෝකයා මගේ වචනේ විශ්වාස කරන්නේ නැහැ කියලා, අඬපු කඳුල මොහොදේ වතුරට වඩා වැඩි කිව්වහම අපිට ඒක පිළිගන්න බෑ වගේ තේරෙන්නේ. වැවක පොකුණක වුණත් වතුර ගොඩක් තියෙනවනේ. අපිට හිතෙන්නේ ටිකක් බය කරලා පෙන්වන්න හදනවා, බර කරලා පෙන්වන්න හදනවා වගේ. නමුත් පින්වතුනි, බුදුහාමුදුරුව කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බොරු කියන උත්තමයෙක් නෙවෙයි. අනන්ත සංසාරේ අපි ඒ තරම්ම දුක් විඳලා තියෙන අය. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පෙනෙන්නේ නැහැ. නමුත් නොපනුණත් භවය තුල ඉබඳු දුකක් තියෙන නිසා, භවයේ ඉන්න සත්වයේ ඉබඳු දුකක් විඳින නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අපිට අතීතයේ පෙනෙන්නේ නැහැ. නමුත් පෙනෙන වර්තමාන ජීවිතයට අපි අරගත්තොත්, පින්වතුනි, මොහොතේ වතුර ගොඩාක් තියෙනවා. එක වතුර දෝතක් අරගෙන බිව්වහම අපිට තේරෙනවා ඒ වතුර ලුණු රහයි කියලා. ඒ වතුර දෝත අපිට මිම්මක් වෙනවා. අනන්ත අපරිමාණ ජල සාගරයම මැනගන්න අවශ්‍ය නැහැ. දැන් මොහොතේ මැදිනුයි, මෙහා කෙරළුනුයි, එහා කෙරළුනුයි ගිහිල්ලා බලන්න ලුණු රහද කියලා. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එකම එක ජීවිතයක් ගත්තාම ඒ ජීවිතේ යාට මිම්මක්. එහෙනම් ගෙවුණු හැම සසරෙමත්, ලැබෙන හැම ආත්ම භාවයකමත් තියෙන්නේ මෙන්න මේ ධර්මතාවය නේද කියන කාරණාව මැනගන්න. පින්වතුනි, අද දවසේදී ඔබට අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ නැදෑයෝ ඉන්නවා නම් ඒ අය තමන් ඉදදී කලුරිය කළොත්, වියෝ වුණොත් තමන්ට දුක් දෙන්නස් එන බව පැහැදිලි. ඒ අය ලෙඩ රෝග වීම නිසා තමන්ට දුක් දෙන්නස් එන බව පැහැදිලි. පින්වතුනි, ඒකට මම පොඩි කතාවක් ජීවිත සාක්ෂියෙන් කියන්නම්. පහුගිය කාලේ, යුද්ධ තිබුණු කාලේ, එක්තරා හමුදා නිලධාරි මහත්මයෙක් බෝම්බයකට හසු වෙලා මිය ගියා. එයාගේ දේහය ගෙදෙට්ට ගෙනාවා පෙට්ටිය සීල් කළා අරින්න එපා කියන නියෝගයක් මත. දුරබැහැර ඉන්න ඥාතිවරු පැමිණීම බලාපොරොත්තුවෙන් මේ දේහය දවසක් දෙකක් තියාගන්න වුණා. දවස් දෙකක් විතර පහු වෙනකොට මේ පෙට්ටිය ඇතුළේ තියෙන දේහය කුණු වෙලා සම්පූර්ණ දිය ඕජස් කලන්න ගත්තා. කිසිම කෙනෙකුට ළඟපාත ඉන්න බෑ. එච්චර දුර්ගන්ධයි, පිළිකුලයි. නමුත් පහුවදා වෙනකම් මේ දේහය කොහොමද තියාගන්නත් උනා. නොයෙක් සුවඳ විලවුන් වර්ග මහ විශාල ප්‍රමාණයේ ගෙනල්ලා හලන්න උනා වටපිටාවේදී. අර ඕජස් ගලන ඕජස් ටික වැටෙන්න පෙට්ටිය යටින් බේසන් තියන්නත් උනා. ඉතින් ওই වෙලාවේදී රාත්‍රියේ කාලේ දුරක ඉන්න මේ මියගිය කෙනාගේ සහෝදරයෙක් ආවා. එකම සහෝදරයයි ඉන්නේ. ගෙදර සාලේ මැද්දේ ඕජස් වැක්කිරමින් තියෙන පෙට්ටිය දැකලා මෙතෙන්ට ඇවිල්ලා මෙයා කලන්තේ වගේ වැටිලා අර ගලන අරගෙන බුදු මල්ලි කියලා මුළු ඇඟ හැම තැනම ගා ගන්නවා. පින්වතුනි, දුකඳ හමන අරමුණේ දුකඳ නොතේරෙන්න තරම්, පිළිකුල් සහගත අරමුණේ පිළිකුල් ස්වභාවය නොතේරෙන්න තරම් ඒ හදවත ශෝකයෙන් පිරලා තිබුණා නම් හිතන්න ඒ දුක ඒ ශෝකය මොන තරම්ද කියලා. පින්වතුන් දන්නවද, ඕගොල්ලෝ හැම දෙනාමත් මේ ඉඳගෙන ඉන්නේ ඉබඳු දුක උඩුක් තියාගෙනයි. ගෙවාගෙන ආවිත් ඉබඳු දුක් සහගත සසරයි, ඉන්නෙත් ඉබඳු දුක තුරුලි තියාගෙනයි, යන්නෙත් ඉබඳු දුක් සහගත සසරකයි. උභේන මිදං මරණමේව නාමරණං පච්චාවා පුරේවා, පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපජ්ජගාති. පින්වතුනි, මේ ශාසනේ බුදුහාමුදුරුව බඳුම ලෝකයා වෙනුවෙන් අර්ථචර්යා වියදුණු චරිතයක් මහෝත්තමයන් වහන්සේ නමක් තමයි සැරියුත් මහ රහතන් වහන්සේ. සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනුවම් පාණ්ඩ යන වෙලාවේදී බොහෝ භික්ෂුන් වහන්සේලා පසු ගමන් වැඩියා. පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬා වැළපෙමින් පසු ගමන් යනකොට ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලා සියලු ධර්මයන්ගේ අනිත්‍යතාවය සිහි කළ ධර්ම සංවේගය උපදවා ගන්නකොට සරියුත් මහරහතන් වහන්සේ ආපහු හැරිලා ඒ අයට කියනවා මෙන්න මෙහෙම වචනයක්. එවත්නි, මේ සසර බොහොම දුක් සහිතයි, බිය සහිතයි. උභේන මිදම් මරණමේව දෙපස්සෙම මරණයයි. මැරිලා ඉපදෙනවා, ඉපදිලා මැරෙනවා. නා මරණං පච්චාවා පුරේවා, නොමැරීමක් පෙරවත් පසුවත් දෙකින් එකකවත් නැහැ. නා මරණං පච්චාවා පුරේවා, පටිපජ්ජත අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න. මා විනස්සත විනාශ වෙන්න එපා. කනෝවා මා උපජ්ජගාති, මේ ශන සම්පත්‍ය අත්හැරගන්න එපා කියලා වාදයක් කළා. එහෙම කරලයි ඒ මහෝත්තමයන් වහන්සේ පිරිනුවම් පාන්නට වැඩියේ. පින්වතුනි, සමහර කාලවල තියෙනවා සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ දේශනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉපදිලා. අනේ ඒ කාලෙදී කළ අකුසල ධර්මයක් නිසා අපි නිරේ ඉපදිලා නිරේ පැහෙන නිර්සත්‍යෝ වෙලා. තවත් කාලෙක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කරනවා. අපි ප්‍රේත ලෝකේ ඉපදිලා. තවත් කාලෙක අපි අසුර ලෝකේ ඉපදිලා. තවත් කාලෙක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සසර දුකින් අත මිදින සද්ධර්මයේ දේශනා කරනවා. අපි තිරිසං ආත්මෙක ඉපදිලා. අනේ මේ හේතුයින් සද්ධර්මය අපිට වැරදුනා. තවත් කාලෙක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපි සංඥා නැති විඥාන නැති අසඤ්ඤ තලයක ඉපදිලා. තවත් කාලෙක ඊටාම දීර්ඝායුෂ්ක අරෝපී බ්‍රහ්ම තලයක ඉපදිලා. මේ හින්දත් අපිට දුක් නැති කරන මාවත අහගන්න බැරි වුණා. අනේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා අපිත් මිනිස්සු වුණා, මිනිස්සුත් වෙලා උපන්නා. නමුත් එක ආත්ම භාවයක සද්ධර්මය ඇහෙන්නේ නැති ප්‍රාන්ත ප්‍රදේශයක නීච කුලයකයි ඉපදිලා තියෙන්නේ. ඒ සද්ධර්මය වැරදුනා. තවත් යුගයක බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපිත් මිනිස්සු වෙලා සද්ධර්මයේ තියෙන වටපිටාවකම ඉපදිලා අනේ අපේ ඇස් පෙනෙන්නේ නැහැ, අපේ කන් ඇහෙන්නේ නැහැ, හඟවා කියන අර්ථයක් තේරුම් ගන්නට තරම් ඥාන සම්පත්තියකුත් නැති මන්ද බුද්ධිකත් වෙලා ඉපදෙලා අනේ මේ හේතු වෙනොත් මේ දුක්ගින්දර නිවා ගන්න මාවත අපිට හම්බුනේ නැහැ, මුණ ගැහුනේ නැහැ. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා හඟවා කියන අර්ථයක් තේරුම් ගන්නට පුළුවන් හොඳ ඉන්ද්‍රිය ශක්තිය තියෙන මිනිස්සෙක් වෙලා අපි ලෝකේ උපන්නා. අනේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා නැහැ, ධර්මයේ ලෝකේ නැහැ. ඒ හින්දත් මේ සසර දුක්ගිනි නිවන සද්ධර්මය අපට අතහැරුණා. මේ හැම අවස්ථාවකටම කියනවා දුෂ්ටක්ෂණය කියලා, නපුරු අවස්ථාවන් කියලා. මෙබඳු නපුරු අවස්ථාවන් වල ඒ මේ යත වැටෙමින් මේ දීර්ඝ සංසාරේ එනකොට ටික ටික කුසල ධර්ම එකතු කළා එකතු කළා හිඟන මිනිස්සෙක් සතේ සතේ එකතු කරනවා වගේ, සතේ සතේ එකතු කරනවා වගේ කුසල ධර්ම ටික 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 එකතු කළා එකතු කළා එක බොහෝ මිලක් වෙලා පිරිච්ච අවස්ථාවකුත් ආවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලෙකුත් උනා, අපිත් මිනිස්සෙකුත් උනා යමක් හඟවා කියන අර්ථය තේරුම් ගන්න පුළුවන් සද්ධර්මය තියෙන වටපිටාවකුත් ලැබුණා. පින්වතුනි, ලෞකික කුසල ධර්මයක් කළා නිවන් ප්‍රාර්ථනා කළාම ඒ ලෞකික කුසලයකින් නිවනට හිතේශී උපකාරී පිණිස පවතින යමක් තියෙනම් ඒ සියල්ලම අද අපිට ලැබිලා තියෙනවා. මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයේ සද්ධර්ම ශ්‍රවණය මෙන්න මේකට සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ කනෝවාමා උපජ්ජගාතේ, මේ සන සම්පත්‍ය අත්හැරගන්ට එපා කියලා. පින්වතුනි, අපේ ජීවිතය කියලා කියන්නේ මේ අවුරුදු 50ක 60ක අපි හිතාගෙන ඉන්න ජීවිතය නන් නෙවෙයි. සැබෑම සසර ගමන අපි හිතනවට වඩා බියකරු භයංකාර මේට උබ්බෙන් පවතින ධර්මතාවයක්. ඒ නිසා මුලින්ම හැම දිනාට මතක් කරනවා අද මම මේ කියලා දෙන්න හදන ධර්මය නොදන්නා කම නිසා, අවබෝධ නොවුණු කම නිසා අපි හැම දිනෙකම මහා සසරක දුක් විඳ ඇත්තෝ. ඒ දුක නිමා කරගන්න තරම් හේතු සම්පත්තිය නැහින්දයි අවුරුදු දහස් ගානක් මේ ශාසනය ඇවිල්ලත් මේ වගේ තැනකට අපිපත් උනේ. ඒ නිසා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න හැම දිනාම ඉතාමත් උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. විශේෂයෙන්ම මම අද පෙන්වන්නට හදන කරුණු ඉතාමත්ම ගැඹුරුයි. පින්වත්නි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේ අවබෝධ කළා වූ ධර්මයේ නැවත සම්මර්ෂණය කරනකොට තථාගතයන් වහන්සේට වැටහුණා මං අවබෝධ කරගත් ධර්මය අතිශය ගැඹුරුයි, ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. මේ ධර්මය කාමයේ වළඳන ලෝකයට මම කියන්න ගියොත් ලෝකයා මේක පිළිගන්නේ නැහැ. ලෝකයට මේක තේරෙන්නේ නැහැ. ලෝකයට කවදාවත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. නිකම් මට වෙහෙස පිණිස පවතිනවා විතරයි. ඒ නිසා මම මේ ධර්මයේ දේශනා නොකළ යුතුයි කියලා අදහසක් පහළ වුණාලු. නමුත් බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය දැනගත්ත බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනකොට, බුදුරජාණන් වහන්සේත් බුද්ධඥානයෙන් ලෝකයේ දිහා බලනකොට දැක්කා කෙලෙස් අඩු චරිතක් තියනවා, කෙලෙස් වැඩි චරිතක් තියනවා. මේ ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් කෙලෙස් අඩු අයත් ඉන්නවා කියලා දැකලා බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළා, අදහස් කළා ධර්ම දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා එතන ඉඳන්, ධර්ම දහම් වෙරේ මම අද සිට වයනවා, සදහැ ඇත්තු කං මුදත්වා කියලා ධර්ම දේශනා කරන්න නික්මුණා. ඒ පින්වතුනි හැමෝටම නෙමෙයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. ඒ පුළුවන් අය උදෙසායි. බැරි අයට මත්ති පුළුවන් වීමට උපකාර පිණිස, පුළුවන් අයට අවබෝධ කර ගැනීම පිණිස තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළා. පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් හිතුණා නම් මේ ධර්මයේ ගැඹුරුයි, ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි කියලා. අපි වගේ අවිද්‍යාගතයෙන් යුක්ත මනසකට නොගැඹුරු වෙලා තියෙනවා කියන එක වෙන්නේ නැහැ, ගැඹුරු වෙනවා කියන එක පුදුමෙකුත් නැහැ. ඉතින් ගැඹුරු වුණත් පුද්ගලයෙකුට අත දාලා ගන්න පුළුවන් ප්‍රමාණයටයි මේ ධර්මයේ තියෙන්නේ. උත්සාහය සිහිය තිබුණොත් හැම කෙනෙකුට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. පින්වතුනි වයස අවුරුදු 7 පුංචි දරුවොත් මේ ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා නම් අවුරුදු 120ක් වයස ගිය උරුදු ස්වභාවයට පත්වෙච්ච වැඩිහිටියු ධර්මය අවබෝධ කරගත්තනම් ඒ මධ්‍යමයේ ඉන්න අපිට මේක බැරි වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය ඉතාමත් තීක්ෂණ බුද්ධියකින් අවබෝධ කළ යුත්තක්. පණ්ඩිත වේදනියෝ පණ්ඩිතයන් විසින් දැක්ක යුත්තක්. ඒ නිසා හොඳට සිහිය යොදන්නට ඕනේ, නුවණ යොදන්නට ඕනේ. මේ අතරතුර හිතේ හිතේ කිසිම කල්පනාවක් කරන්න එපා. ධර්මයේ වෙනුවෙන්වත් විතර්කයක් උපදින්න එපා. මම සමහර විටක මේ දහම් කරුණු දේශනා කරනකොට ඕගොල්ලන්ට දහමේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්නවත් සිහි කළා ඒකට කරුණු හොයන්න යන්න එපා. අතහැරලා දාලා මේ දේශනාව හොඳට අහන්න ඕනේ. නැත්තම් මට වෙච්ච දේ ඕගොල්ලන්ටත් වෙයි. මොකද්ද මට වෙලා තියෙන දේ? ඉස්සර ත්‍රිපිටකේ බලනකොට මට එච්චර හුරු නෑ, පුරුදු නෑ. උත්තර ගන්න හරි හදිස්සි. හරි ඉක්මනට උත්තර ඕනේ. ඉතින් සූත්‍රයක් බලනවා සමහර විටක. බලනකොට සමහර සූත්‍රවල තියෙනවා අකුසලය කියන්නේ මොකක්ද? මේ කුසලය කියන්නේ මොකක්ද? කුසලය කියන්නේ මොකක්ද කියලා, නැත්තම් කුසල ධර්ම කියලා කියන්නේ කියලා මාතෘකා කළා. හොරකම් කිරීම, සත්තු මෙරීම, කාමෙන් වරද හැසිරීම කියනොත් මට තේරෙනවා මේක වැරදි, මේක කුසල නෙමෙයි, මේක මුද්‍රණ දෝෂයක් කියලා මම කපනවා ඒක සම්පූර්ණ. කුසල ධර්ම කියන්නේ මොනවද කියලා තිබ්බහම හොරකම් කිරීම, සත්තු මෙරීම, කාමයේ වරද හැසිරීම කිව්වම මම මේක මුද්‍රණ දෝෂයක්, නැත්තම් මෙතන මේ පිටුවේ මේක වැරදි කියලා මම ලියනවා. යටින්ම තියනවා යන මේන් වැලක්මයි කියලා. හොරකම් කිරීම, සත්තු මෙරීම, කාමයේ වරද හැසිරීම කියලා කියනවා. ඔක්කොම කියලා යටින්ම තියනවා මොකද්ද? යන මේන් වැලක්මයි කියලා. මං ඒක ඉවර වෙනකන් ඉන්නේ නැහැ. ඉවර වෙනකම් මේක කියවන්නේ නැහැ. උත්තර හදිසි. ඉතින් ඕගොල්ලන්ටත් එහෙම වුණොත් අපිට අර්ථය වරදිනවා. උත්තර ගන්න, උත්තර හොයන්න නැතුව හොඳට අහගෙන ඉන්න. දේශනාව අවසන් වෙනකොට බොහෝ දේට උත්තර ලැබෙයි. එහෙම නොලැබුණු උත්තරය ප්‍රශ්නයක් ඉතුරුනොත් අපි පස්සේ ඒකට වෙනම සාකච්ඡා කරමු, කතා කරමු. ඒ නිසා හොඳට අහන්න කියන කාරණාව මතක් කරනවා. මේ දේශනාව මට මේ සසර දුක්ගිනි නිවා ගැනීම පිණිස පාරමිතාවක්ම වේවා කියන කලන සිතින්ම අහන්නට ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ප්‍රශ්නයක් ඇති වුණා. ඇති වෙලා තවත් ස්වාමීන් වහන්සේ නමක් හොයාගෙන ගියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, කිත්තවතානුකෝ ආවසෝ බික්කුණෝ දස්සනං විසුද්ධින්ති. එවත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා ඇහුවා ප්‍රශ්නය. ඇහුවාම මේ අනිස් ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, එවත්නි යම් කලක භික්ෂුව මේ ස්පර්ශ ආයතන හයත් මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් කියන ධර්මතා දෙක තතුසේ දන්නවනම් දකිනවනම් මෙපමණකින්ම දර්ශන විසුද්ධිය කියලා කියන්න පුළුවන් කියලා. මොකද්ද මේ දර්ශන විසුද්ධිය කියලා කියන්නේ? දැකීම පිරිසිදුයි, නැත්තම් සම්මා දිට්ඨි. ඒ කියන්නේ සෝවාන් ඵලයට නම. සෝවාන් ඵලයට නම. කොපමණකින් භික්ෂුව දිට්ටි සම්පන්නයක් වෙනවද කියලායි මේ අහන්නේ. කොපමණකින් කෙනෙක් සෝවාන් වුණාද කියලායි අහන්නේ. දැන් මේ ගොඩක් දෙනෙකුට සෝවාන් වෙන්නේ කොහොමද, අපි සෝවාන් වෙලාද දන්නේ කියන ප්‍රශ්නත් ඇති. ඒවට උත්තර හම්බෙයි මේක දිහා බැලුවාම තමම් ඇත්තටම සෝවාන් වෙලාද කියලා තමන්ටම කියාගන්න පුළුවන්. ඉතින් අර ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, ස්පර්ශ ආයතන හයත් ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යම් කිසි කෙනෙක් දන්නව නම් දකින්ව නම් මෙපමණකින්ම දර්ශන විසුද්ධිය කියලා කියන්න සුදුසුයි කියලා. අනේ මේ ස්වාමීන් වහන්සේ දුන්නු උත්තරෙන් අරහාමුදුරු සෑහීමටපත් උනේ නැහැ. පත් වෙන්නේ නැතු තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ගිහිල්ලා අහනවා, එවත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, යම් වෙලාවක භික්ෂුව පංච උපාදාන ස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධී ඇතිවීමත් නැතිවීමත් දන්නව නම් දකින්ව නම් මෙපමණකින්ම දර්ශන විසුද්ධිය කියලා පෙන්වුවා. ඒ උත්තරෙන් සෑහීමටපත් උනේත් නැහැ. පත් නොවි තවත් ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න ගියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, "එවත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණින් වෙනවද?" ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, යම් කලක භික්ෂුව සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දන්නව නම් දකින්ව නම් මෙපමණකින් දර්ශන විසුද්ධිය කියලා. ඒ උත්තරෙන් සෑහෙමටපත් උනේත් නැහැ. පත් නොවි තව ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න ගියා. ඒ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවාම ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සමුදියේ ස්වභාව කොට ඇති යම් ධර්මයක් තියෙනන් ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දැක්කොත් එපමණකින් දර්ශන විසුද්ධිය කියලා. ඒ උත්තරෙන් සතුටු වෙන්නේ නැහැ. සතුටු නොවි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා මේ හාමුදුරු භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්ස මට ප්‍රශ්නයක් ඇති වුණා, මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. එහෙම ඇති වෙලා මම එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියාම මෙහෙම උත්තර දුන්නා, තව කෙනෙක් මේ විදිහට උත්තර දුන්නා, තව කෙනෙක් මෙහෙම උත්තර දුන්නා, තව කෙනෙක් මෙහෙම උත්තර දුන්නා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ කාගේ උත්තරයද හරි දර්ශන විසුද්ධිය වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට කාගේ උත්තරයද හරි කියලා ඇහුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට කෑල ගහකට උපමා කළ උපමාවක් පෙන්නනවා මේ හතර දෙනාගේ උත්තර දීම පිළිබඳව. මේ සූත්‍රයේ නමත් කිංසුකෝපම සූත්‍රය. කෑලවලට පාලියෙන් කියන්නේ කිංසුක කියලා. කිංසුක කෑලවලට උපමා කළ දේශනා කළ සූත්‍රය තමයි කිංසුකෝපම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ උපමාව පෙන්නනවා එක්තරා කාලෙකදී කෑල ගහ කියන එක දැකලා නැති එක්තරා පුරුෂයෙකුට ඕන වුණා කෑල ගහ කියන්නේ මොකද්ද කියලා දැනගන්න. කෑල ගහ කියලා දැකලා නැති පුරුෂයෙකුට වුණා කෑල ගහ කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එයා ආරංචි කළ බැලුව කෑල ගහ කෑල ගස් දැකලා තියන අය කවුද කියලා. එක්කෙනෙක් හම්බුණා කෑල ගස් දැකලා තියෙන. එයාගෙන් ඇහුව කෑල ගස් දැකලා තියෙනවද? ඔව්. කෑල ගහ කියන්නේ මොකක්ද? මොන වගේ එකක්ද? මෙයා කියනවා හරියට දාගිය කණුවක් වගේ. ඒ කියන්නේ පිච්චිලා කළු පාට අඟුරු වෙච්ච කණුවක් වගේ එකකට තමයි කෑල ගහ කියන්නේ කියලා උත්තර දුන්නා. මෙයා දුන්න උත්තරෙන් සෑහීමටපත් උනේ නැහැ. සෑහීමටපත් නොවි කෑලගස් දැකලා තියෙන තව අය හෙව්වා. හොයලා තව එක්කෙනෙක් ගෙන්නවා. කෑලගස් දැකලා තියෙනවද? ඔව්. කෑල ගහ කියන්නේ මොන වගේ එකක්ද කියලා අහුවා. රතු පාට මස්සදල්ලක් වගේ ගහකටයි කෑල ගහ කියන්නේ කියලා මෙයා උත්තර දුන්නා. ඒ උත්තරෙන් සතුටු වෙන්නේ නැහැ. සතුටු නොවි කෑලගස් දැකලා තියෙනවා කියන තව පුරුෂයෙක් ගෙන්නවා. කෑලගස් දැකලා තියෙනවද? ඔව්. කෑල ගහ කියන්නේ මොන වගේද? පැසුණු කරල් ඇති, ගැලවුණු පොතු ඇති, මහරි ගහක් වගේ ලොකු ගහකටයි කෑල කියන්නේ කියලා උත්තර දුන්නා. ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ නැතුව කෑල ගහ දැකලා තියෙන තව පුරුෂයෙක් ගෙන්නවා. කෑල ගස් දැකලා තියෙනවද? ඔව්. මොකද්ද කෑල ගහ කියන්නේ? ඉතාමත් විශාල ඝන හේවණ ඇති විහිදීගේ අතුපතර ඇති මහ විශාල නුග ගහක් වගේ ගහකටයි කෑල ගහ කියන්නේ කියලා උත්තර දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දැන් උත්තර හතරක් දුන්න හතර දෙනා තමන් දැක්කා වූ දන්නා පරිදි කෑල ගහ ගැන කිව්වා. කෑල ගහ ගැන කියනකොට කෑල ගස මහණෙනි ඒ කාලෙදි එබඳු බවමයි තමන් දන්නා දෙයම කිව්වා මිසක බොරුවක් කිව්ව නෙමෙයි කියලා. මොකද මේ වෙලා තියෙන්නේ අලුතෙන් මිනිස්සෙක් හේනක් කොටනකොට ගස් කොළන් ඔක්කොම කපලා නවදෙනි හේනක් ගන්නවා. ওই හේනේ තිබුණු කෑල ගහකුත් අතු ඔක්කොම සිඳලා අතු ඉති ඔක්කොම කපලා ගිමුළු හේනම ගිනි තියලා. ඉතින් කෑල ගහේ මුල් ටික යටට තියෙනවා. නමුත් කඳයි ඔක්කොම ගිනි අරගෙන කළු පාටයි. ඉතින් ওই හේනේ ඇවිදින්න යනකොට මේ ගහ මොකද්ද මේ කොටේ මොකද්ද කිව්වම ඕක කෑල ගහක් නේ කියලා කිව්වා. ඔන්න දැන් මෙයා කෑල ගහ කියන එක හඳුනාගත්තේ මොකද්ද? පිච්චිච්ච කණුවක් වගේ එකක් කිව්වා. ටිකක් කල් යනකොට වැස්ස වැහැලා මේ ගහේ මුල් ටිකෙන් ඕජාව උරාගෙන දලු දාලා පොතු නාදල්ලේ පාටට අලුතෙන් කොළ දාලා ගහ ලියලලා දලු දානකොට රතු පාටට ඔය හේනේ ඇවිදින්නනකොට මේ ගහ මොකද කියලාම ඕක කෑල ගහක් කිව්වා. ඔන්න එයා කෑල ගහ දකිනකොට කෑල ගහ එබඳුමමයි. ඊට පස්සේ මේ කෑල ගහ අවුරුදු ගානක් ගිහිල්ලා වැඩුණාම කරල් හැදිලා වටේ ගැලවිච්ච පොතු තියෙන මේ ගහ දැක්කම මේ ගහ මොකද්ද? කෑල ගහක් කිව්වා. ඔන්න දැන් ඒ කෑල ගහ දැනගත්තේ එබඳුයි. අවුරුදු ගානක් වැඩුණු කෑල ගහ දකින්නකොට මේ මොකද්ද කිව්වා? කෑල ගහක් කිව්වා. එයා හිතුවා මේ නුග ගහක් වගේ ලොකු එකක් කෑල ගහක්. දැන් තම තමන් දැක්කා වූ තම තමන් දන්නා වූ දැක්කා වූ විදිහට කෑල ගහ ගැන කිව්වා මිසක කවුරුවත් බොරුවක් කිව්වද? නෑ. මේ විදිහට තම තමන් දන්නා වූ දැක්කා වූ පරයයන් දිට්ටි සම්පන්න බව කෙනා කෙනා කිව්වා මිසක මේ කවුරුවත් බොරු කිව්වේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ කෑල ගහට උපමා කරලා දර්ශන විසුද්ධිය ඔය කෝණ තැනකින් කියන්න පුළුවන් කියලා කෑල ගහේ උපමාවෙන් පෙන්නවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ අර්ථය හැඟවීම පිණිස තව උපමාවකුත් කරනවා. මේ දර්ශන විසුද්ධිය ඇති වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටි වඩන හැටි සසර දුක්ගිනි නිවා ගන්න යන ගමම් මග පැහැදිලි කරන්නට උපමාවකුත් පෙන්වනවා. එක්තරා රජ කෙනෙකුට තියෙනවා නගරයක්, ප්‍රාන්ත ප්‍රදේශයක නගරයක් තියෙනවා. ඔය නගරේ දොරටු 6ක් ඇති නගරේ වටකළ බැඳුව ප්‍රාකාරයක් තියෙනවා. ආරක්ෂක දියගගල් අට්ටාල සහිත මේ ප්‍රාකාරي දොරටු 6ක් තියෙනවා. કોઈ දොරටු 6ේ ඉන්නවා දක්ෂ වික්ත පඬිත දන්නා හඳුනන අය ඇතුල් කරන, නොදන්නා නොහඳුනන අය ඇතුල් නගරට ඇතුල් කර නොගන්න දක්ෂ වික්ත පඬිත දොරටු පාලේ. මේ නගරෙට පිටින් උතුරු දිසාවේ ඉඳලා ශීඝ්‍ර දූත යුවලක් එනවා. වේගෙන් ගමන් කරන්න පුළුවන් පණිවිඩ කරුවෝ දෙන්නෙක් එනවා. ඇවිල්ලා දොරටුව ගාවට ඇවිල්ලා දොරටු පාලයාගෙන් අහනවා මේ නගරේ නගර හිමියා කොයිද කියලා. අහනකොට කියනවා මේ නගරේ නගර හිමියා නගර මැද්දේ සිව්මන්සලක හතරමං හන්දියක හදපු ගෙයක් තුලයි ඉන්නේ කියලා. මේ නගරේ නගර හිමියා ඉන්නවා සිව්මන්සලක ඉන්නවා. හතරමං හන්දියක හදපු ගේක ඉන්නවා කිව්වා. ඊට පස්සේ මේ ශීඝ්‍ර දූත යුවළ තමන් අරගෙන ආපු පණිවිඩය විපරිත නොකොට ඌ පරිදි තත්වාකාරයෙන්ම සිව්මන්සලේ ඉන්න නගර හිමියට පවර්ලා දීලා ආමගින්ම ආපහු යනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දුන්න උපමාව අපිට. උපමේය පෙන්නවා නගරේ වගේ තමයි මෞපියංගේ ලේ ධාතුව නිසා හැදුණු කනබුන ආහාර පානයන්ගෙන් පෝෂණය වෙන කැවීම් පෙවීම් නැවීම් ඇඳීම් පැළඳීම් ආදීන් උපස්ථාන උපස්ථාන කළ යුතු මේ ශරීරයට නමක් තමයි නගරේ. ආරක්ෂක දියාගල් අට්ටාල ඇති ద్వාර 6ක් ඇති ප්‍රාකාරය වගේ තමයි මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන 6 දොරටු 6. ඒක ආරක්ෂක පවුරු අට්ටාල කියලා කිව්වේ මේ දොරටු වලින් ඇරෙන්න වෙන තැනක මේ නගරයට ඇතුල් වෙන්න බෑ කියන එක කියන්නයි. අනිත් හැමතැනම ආරක්ෂා සහිතයි දොරටු 6ක් තියෙන්නේ. මේ නගරෙට ඇතුල් වෙන්න පණිවිඩ මුකුත් ඇතුළට ගන්න බෑ මේ දොරටු 6ෙන් තොරව. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ දොරටු 6 තමයි නගරය ඇතුළට ඇතුල් වෙන්න තියෙන දොරටු 6. ওই දොරටු වල ඉන්නවා දක්ෂ වික්ත පඬිත දොරටු පාලේකෝ. දක්ෂ ව්‍යක්ත පඬිතු දොරටුපාලයා කියලා කිව්වේ සිහියට නමක්. ශීඝ්‍ර දූතයෝලා කිව්වේ වේගෙන් ගමන් ඇති පණිඩකරුවෝ දෙන්න කියලා කිව්වේ සමත විදර්ශනාවන්ට නමක්. ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියලා කිව්වේ නිවනට නමක්. ආමගින්ම ආපහු යනවා කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ මෙන්න මෙහෙමයි, නැත්තම් නිවන් මගේ කෙනෙක් හැතිරෙනවා කියන්නේ මෙන්න මේ විදිහට නගර හිමියට ඌ පරිදි වචනේ පවර්ලා දීමයි කියන කාරණාව බුදුරජාන් වහන්සේ පෙන්වුවා. ඔන්න ඔය ටික ඉගෙන ගත්තොත් දර්ශන විසුද්ධියකට පත්වෙච්ච කෙනෙකුට පුළුවන් ඔන්න ඔය උපමාව කෙනෙකුට යට තේරෙනවා මේ කිව්වේ මේක නේද කියලා. දැන් ඔන්න ඕගොල්ලන්ට තේරුම් ගත හැකි සෝවාන් වෙලාද නැද්ද කියලා. සෝවාන් වෙලා නම් මම කියන්න ඕනෙත් නැ මේ කිව්වේ මේකනේ කියලා තේරෙනවා. එහෙම තේරුනේ නැත්තම් සෝවාන් වෙන්න පුළුවන් පරිසරයක තාම ඉන්නවා. තාම හැබැයි වෙලා නැහැ කියන කාරණාව හිතන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි. දැන් අපි බලමු මේ උපමාව උපමෙයෙන් පෙන්නපු ධර්මයේ අර්ථය අපේ ජීවිතයෙන්. එතකොට මැද සිව්මන්සල කියලා කිව්වේ නගරය කියලා කිව්වේ මේ ශරීරයට නමක්. දොරටු කියලා කිව්වේ ඇහැකන දිවනාසේ ශරීරයට නමක්. දොරටු පාලයා කිව්වේ සිහියට නමක්. නගරේ මැද්දේ ආයෙත් කියන බරන නගරේ මැද්දේ සිව්මන්සල කියලා කිව්වේ පට ව්‍යාපෝ තේජෝ වායකින සතර මහා ධාතුර නමක්. නගර හිමියා කිව්වේ විඥාණයට නමක්. මේ ශරීරයේ ඇසුරු කරගෙන පවතින ශරීරයේ සතර මහා ධාතු ඇසුරු කරගෙනයි මේ විඥාණය පවතින්නේ. මනෝ විඥාණයට නමක්. දැන් ඕක බලමු අපි අපේ ජීවිතයෙන්. අපි තුලත් දැන් මේ නගරයක් තියෙනවා. මේ නගරේ රජුරුවත් ඉන්නවා. ඇහැ කන දිවනාසේ ශරීරය කියන මේ දොරටු හයකින් වටවෙච්ච තාප්පෙන් වටවෙච්ච නගරේ තමයි අපේ ශරීරය. මනෝ විඥානයේ පවතින ඇසුරු කරගෙන පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තමයි සිව්මන්සල කියලා කිව්වේ. ඒ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින විඥාණයට තමයි මනෝ විඥාණයට තමයි නගර හිමියා කියලා කිව්වේ. දැන් අද දවසේදී මේ නගර හිමියට මේ දොරටු හරහා පණිඩකාරයෝ ඇවිල්ලා පණිඩ බාර දෙනවා. නමුත් මේ පණිවිඩ ටික තියෙන්නේ ඔක්කොම අනිත් පැත්තට. ඒ කියන්නේ ඇස් ඉදිරිපිටට රූපයක් ආවහම පෙනෙන රූපය යම් ආකාරයකටද තමන්ට දැනගන්න සකස් කරලා තියෙන්නේ දැනගන්නේ අන්න ඒක තමයි නගර හිමියන්ට පණිඩේ පැවරුවා කියලා කියන්නේ. අද දවසේදී අපි පණිවිඩේ පවරන්නේ කොහොමද? මේ දොරටුව ඉදිරිපිට දොරටු හයේ අපි ගාව තියෙන්නේ අදක්ෂ අව්‍යක්ත අනුවන වූ දොරටු පාලයක් තමයි තියාගෙන ඉන්නේ අපි. අද දවසේදී අපි ගාව ඉන්න දොරටු පාලය අදක්ෂ අව්‍යක්ත අනුවන දොරටු පාලයක් තමයි අපි ගාවේ ඉන්නේ අසහිය. ඊගාවට පණිවිඩ අරගෙන එන දෙන්නා අද අපිට ඉන්නේ අවිජ්ජා භව තණ්හා කියන පණිවිඩකරුවෝ දෙන්න ඉන්නේ. මේ දෙන්න අරගෙන එන පණිවිඩය ඌදේ ඌ විදියට නෙවෙයි නොඌදයක් ඌ විදියටයි පෙන්වන්නේ. ඇස් ඉදිරිපිටට හම්බ වෙන රූපය අනාත්ම රූපය ආත්මයි කියන පණිවිඩයයි නගර හිමියට පවරන්නේ. ඇස් ඉදිරිපිටට එන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම රූපයක්. නමුත් පෙන්වන්නේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දුව, පුතා, අයියා, අක්කා, මිනිස්සු, සත්වයේ පුද්ගලයෝ දැක්කා කියන පණිවිඩයයි පවරන්නේ. අනාත්ම වෙනුට ආත්ම ආත්මීය වූ පණිවිඩය තමයි නගර හිමියට පවරලා දෙන්නේ. ආමගින් නෙමෙයි පිට වෙන්නේ, අනිත් පැත්තේ යන්නේ. ඒ කියන්නේ ඇහැට පෙනෙනවා අවසන් කරන්නේ, පෙනෙන දේ සද්දේ යැහෙන්නේ කියලා කනින් තමයි අවසන් කරන්නේ. පෙනෙන දේ ගඳ සුවඳයි කියලා එක්ක පෙනෙන දේ වෙන පැත්තක යන්නේ. මේ පෙනෙන දේට ඇහැ කියන දොරටුව හරහනම් ආවේ, එයා පිටත් වෙන්නේ අවසන් වෙන්නේ වැරදි පණිඩයකුත් දීලා වෙන දොරටුවකින් තමයි අවසන් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට මේ පෙනෙන අරමුණ නැත්නම් ෆෑන් එකේ සද්ද නේද ඇහෙන්නේ? ඔව්, එතකොට පෙනෙනවා, එතකොට ඒකේ සද්දෙත් ඇහෙනවා. දොරටු දෙකකින්, එකකින් ආවා අනිත් එකකින් ගිහිල්ලා තියෙනවා. එතකොට නොව පරිදි පණිඩය පවර්ලා දෙන්නේ වෙන මගකින් යන්නේ. නගර හිමියට පණිඩයක් හම්බ වෙනවා, හැබැයි බොරුවා. මොකටද මෙහෙම පණිඩ පවරන්නේ? මේ නගර හිමියාට නගරෙන් එළියට ගන්න. නගරෙන් එළියේ ඉන්නේ මේ නගරය ඇතුළේ විතරයි සුරක්ෂිත. දොරටු හයෙන් ඇතුළේ විතරයි නගර හිමියට ආරක්ෂාව තියෙන්නේ. නගරෙන් එහා ඉන්නේ සම්පූර්ණ පසමිතුරු. මේ රජ්ජුරුවන්ට ඇතුලේ ඉන්න බැරුව නගරෙන් පිටට දුවන්ඩ ගෙන්න ගන්න පුළුවන් විදිහට තමයි මේ පණිවිඩකරුව දෙන්න ඇවිල්ලා තියෙන්නේ. අපි ගාව ඉන්න දොරටු පහලියත් අව්‍යක්ත නිසා හතුරෙක්ද නැද්ද කියලා හඳුනා ගන්න බෑ. එන එන ඔක්කොම එවනවා. ඉතින් වැඩිමනක්ම එන්නේ මොකද්ද? වැරදි පණිවිඩ කරුව ටිකක් ඇවිල්ලා පෙන්නන්නේ සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා ආත්මීය යමක්. ඉන්න පුද්ගලයෝ ඉන්න සත්වයෝ ඇසුරු කරන්ඩ නගරීමය දැන් හැම වෙලාවෙම දොරටුවෙන් එළියට එනවා. ඒ කියන්නේ මොකද්ද? ඇහැ දොරටුව නම් රූප දොරටුවෙන් එළියේ. දැන් මේ නගරීමය හැම වෙලෙම ඉන්නේ දොරටුවෙන් එළියේ. දොරටුවෙන් එළියේ ඉන්න අනාරක්ෂිත රජුරුවන්ට කඩු පහරවල් වදිනවා, පිහි පාරවල් වදිනවා, කිනිසි පාරවල් වදිනවා. ඒක වළක්වන්න බෑ. එහෙම එයාට ගහන්න ඕනේ හින්දමයි මේ හතුර එළියට ගත්තේ. ඒ හින්දා මේ නගරෙන් එළියට ආපු නගර හිමියට ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්ක, දෝමනස, උපායාස ධර්මය විඳින්න වෙලා. මෙහෙම හේතුව මේ නගරෙන් එළියට ආපු එකේ දෝෂේ. ඊට පස්සේ නැගෙනහිර පැත්තෙනුත් තව දොරටුවකින් එනවා. කනෙන් සද්දයක් අහනවා කියන්නකෝ. ඒ සද්දේ පෙන්වන්නේ කොහොමද? අහවල් ගායකයාගේ සද්දේ, අහවල් ගායිකාවගේ සද්දේ, අහවල් සතාගේ සද්දේ කියලා සද්දයත් ආත්ම විදිහටයි පෙන්වන්නේ නගර හිමියට. මේ ස්පර්ශ ආයතන හයෙන්ම ආත්මීයෝ පණිවිඩය තමයි පෙන්වන්නේ. ඊගාවට මේ දොරටුපාලයා අව්‍යක්ත දොරටුපාලය හරහා එන දූත යුවල නගර හිමියට පෙන්නනවා සැප විදිහට. ඕගලන්ට කිව්වොත් එක්තරා දිවයිනක් තියෙනවා. ඒ දිවයිනේ හරි ලස්සනයි, මුහුදු වෙරළවල් තියෙනවා, සිනමා ශාලාවල් තියෙනවා, සංගීත සම්දර්ශන තියෙනවා කියලා මේ වගේ ලස්සන විස්තර ටිකක් කිව්වොත් ඔයගලන්ට යන්න හිතෙයිද නැද්ද? හිතෙනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයෙන් එළියේ ලෝකේ ඕගොල්ලෝ පෙන්වන්නේ මිනිස්සු ඉන්නවා, ගෙවල් තියෙනවා, කාර් තියෙනවා, වාහන තියෙනවා, මගුල් ගෙවල් තියෙනවා, උත්සව ශාලා තියෙනවා, සංගීත සම්දර්ශන තියෙනවා, ටීවී තියෙනවා, රේඩියෝ තියෙනවා. දැක්කහම හොයාගෙන දුවන්න හිතන පණිවිඩ නෙමෙයිද ඕගොල්ලෝ දෙන්නේ කියලා බලන්න. ඕක ඔච්චර දේවලුත් අහලා දුවන් නැතුව හිටියොත් තමයි පුදුමයි. පෙනෙන ඇහෙන දේවල් මගුල් සක්වලක් වගේ හරියට උත්සව ශ්‍රීජෙන් යුක්ත විස්තරයක් තමයි. කවදාවත් ඕක ඇතුලේ මල මුත්‍ර ගොඩේ වැටලා දුක් විඳ ඉන්න මිනිස්සු ඉන්නවා කියලා පයින්ඩේ කියන්නේ නැහැ. ඈ S2 ක අන්ද වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටෙන මිනිස්සු ඉන්නවා කියලා පයින්ඩේ කියන්නේ නැහැ. ඈ ගස් ගල් පර්වත වලින් වැටලා මැරෙන මිනිස්සු ඉන්නවා කියලා පයින්ඩේ කියන්නේ නැහැ. දෙන්නේ හැම වෙලාවෙම මොකද්ද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් රන් රෙදි මුතු මැණික් තියනවා කියන පයින්ඩේ දැක්කහම හොයාගෙන දුවන්න හිතන පයින්ඩේ එක තමයි නගර හිමියට පවර්ලා දෙන්නේ මේ ආයතන හයෙම. ඒකයි නොඋදී අද පවර්ලා දෙන්නේ. ඊට පස්සේ මෙහෙම මෙහෙම දේවල් තියෙනවා ගිහිල්ලා බලන්න පුළුවන්. බැලුවාමත් ඒ දේවල් තියෙනවා කියලා දැකපු අහපු දේවල් ඇති බවටයි පවින්දේ පවර්ලා දෙන්නේ. නිට්ටි වූ සැප වූ ආත්ම වූ සුබ වූ පණිවිඩයක් තමයි නගර හිමියට අද දවසේදී දෙන්නේ. ඒ නිසා අද දවසේදී මේ නගර හිමියා පසමිතුරන්ගේ පණිවිඩ අහලා නගරෙන් පිටත වාසයට ඇවිල්ලා තියෙන්නේ. හැම වෙලාවෙම ඇහැට එහා රූප හොය හොය තමයි ඉන්නේ. නගර හිමියා හිඟන්නෙක් වගේ දැන් රොඩු එකතු කරනවා නගරෙන් පිටට ඇවිල්ලා. කණෙන් එළියට ඇවිල්ලා හොඳ සද්ද හොයනවා. මෙහෙම හොය හොයා ඉන්න නගර හිමියට ඇනුම් බැනුම් තාඩන පීඩන නාවුත් තමයි පුදුමේ. මේ දැන් අපි ඉන්න හැටි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ ඕකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධයි. නගරෙන් එහා පැත්තේ ඇහැ කන දිවනාසය ශරීරයේ නගරේනම් නගරෙන් එහා පැත්තේ කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ නගරෙන් එහා පැත්තේ තියෙන දේ ඌ විදිහටම නගර හිමියට පවර්ලා දෙන්න ඕනේ. අනිත්‍යදේ අනිත්‍යයි දුක්දේ දුකයි අනාත්මදේ අනාත්මයි අසුභදේ අසුභයි කියලා නගර හිමියට පවර්ලා දෙන්නට ඕනේ. එහෙම වුණොත් නගර හිමියට මේ නගරෙන් එළියට යනවා තියා ඒගෙන හිතන්නත් බයයි. එයා නගරේ තුලම රැඳිලා ඉන්නවා. ඒ හින්දා එයා නොයෙක් අවියවුද පාරවල් කාලා දුක් විඳින්නේ නැහැ. ඒ වගේ ජාති ජරා මරණ ශෝක ප්‍රද දුක් දෝමන සුපායාසයන්ගෙන් දුක් විඳින්නේ නැහැ. ඌපරිදි වචනේ පවර්ලා දෙනවා කිව්වේ ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායස්ය නිරුද්ධ වෙනවා. ඒකට නිවරට මගක් වචනයක් කියලා කිව්වේ. පිනිනදී පිනීමෙන් අවසන් කරනවා. වෙන ආයතනයකට ගැට ගහන්නේ නැහැ. ඒ නිසයි ආමගින්ම යනවා කියලා කිව්වේ. එතකොට නගර හිමියට ඌපරිදි වචනේ පවර්ලා දෙන්නට ඕනේ. සත්‍ය දේ පෙන්වන්නට ඕනේ. සත්‍යදී අද නොපෙන්නන්නේ සත්‍යදී පෙන්වන්න දන්නේ නැති නිසායි. වැරද්දක් පෙන්වන්නේ නිවැරදි නැති නිසායි. නිවැරදි තියෙනවා නම් නිවැරදි අල්ලලා දෙනවා. එතකොට දක්ෂ වික්ත පඬිතු දොරටුපාලෙක් හදාගන්න බැරි වුණේ ඌපරිදි වචනේ පවර්ලා දෙන ශීඝ්‍ර දූත යුවලක් නිර්මාණය කරගන්න බැරි වුණේ කුමක් නිසාද? ඌපරිදි පවතින දේ පවතින ආකාරයෙන් දැක්කේ නැති නිසා. ඒක නොදකින්න හේතුව මොකක්ද? දිට්ටි සම්පන්න නැ, දැක්කේ නැ. එයා නිවැරද්දක් දැකලා නැති හින්දායි. නිවැරද්දයක් බාරලා දෙන්න බැරි නිවැරද්දයක් දැකලා නැති නිසායි. ඔගොල්ලෝ යම් කිසි කෙනෙක් පංච උපාද ස්පර්ශ ආයතන හයත් ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දැකලා තිබුණා නම් මේ ආයතනහරා ඔගොල්ලෝ බාර දෙන්නේ මේ පණිවිඩය. පංච උපාදන ස්කන්ධයත් ඒක ඇතිවීම නැතිවීම දැකලා තිබුණා නම් මේ ආයතන හයහරා බාර දෙන්නේ මේ පණිවිඩය. සතර මහා ධාතුවත් ඒක ඇතිවීම නැතිවීම දැකලා තිබුණා නම් ඔගොල්ලෝ හැම වෙලාවෙම නගර හිමියට පවරන්නේ මේ පණිවිඩය. කෙනෙකුට ඌදී ඌ විදියට දැකලා නැත්තම් එයාට ඌදී ඌ විදියට නගර හිමියට පෙන්වන්න පවරන්න බෑ. ඔය ආයතන හයේ වැරද්දක් පෙන්නලා නගර හිමියා මේ විදියට ගන්න එකේ දෝෂი තියෙන්නේ මොකක්ද? සම්මා දිට්ටි නිවැරදි දැකීමක් නැතිකම. ඌදී ඌ විදියට දැක්කේ නැහැ. එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඉස්සෙල්ලා ඕගොල්ලෝ ඇති කරගන්න ඕනේ මොකද්ද? දර්ශන විසුද්ධිය. දැකීම පිරිසිදු කරගන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහලා දැනගත්තට පස්සේ අහගත්ත දේ දැකගන්න මෙන්න මේ විදිහට ඌදේ ඌ පරිදි නගර හිවියන්ට පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්වෙනකොට Tamanටම පෙනෙනවා එදා ඉඳන් එයා නගර හිමියට පවර්ණ පණිවිඩය සැබෑම ස්වභාවය එකක් වෙනවා. ඒ නිසා නගර හිමියට සැබෑම ස්වභාවය පෙන්වන්න නම් එයා දර්ශන විසුද්ධිය කියන්නේ මෙන්න මේකයි කියලා ඉස්සල දැනගන්න ඕනේ. කෝපමණකින් දර්ශන විසුද්ධිය වෙනවද? ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් දන්න කෙනාට දකින කෙනාට දර්ශන විසුද්ධිය කියන්නේ. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් දැනගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරී ධර්මානුධර්ම ප්‍රතිපත්ති උදව් කරගෙන දැකගන්න ඕනේ. එතකොට එදා ඉඳන් නගර හිමිය සුරක්ෂිතයි. එන පරිණිදී නිවැරදි වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය ගොඩනැගෙන්නේ එයින් පස්සේ. නිවන පිළිබඳ පණිවිඩය යාට ලැබෙන්නේ මේ දැක්මෙන් පස්සේ. එතෙක් එයාට තියෙන්නේ අව්‍යක්ත දොරටුපාලය කරහා අවිද්‍යා භව තණ්හා කියන දෙන්නගේ බොරු අහා ඉන්න තමයි වෙන්නේ. දැන් මම එක පරියායකින් ඕගොල්ලන්ට දර්ශන විසුද්ධිය ඇතිවෙන්න යමක් පෙන්නනවා. මේ ටික තීක්ෂණ හොඳට ඇහුවොත් ඇත්තටම ඕගොල්ලන්ට ඊටාම තීක්ෂණ කෙනෙකුට දිට්ටි සම්පන්න වෙන්න පුළුවන්. එහෙම නැතිනම් දිට්ටි සම්පන්න වෙන්න මම කළ යුත්තේ මොකද්ද කියන එක නිසකවම නිසක වෙනවා. ඊට පස්සේ ඒක කරගන්න පුළුවන්. මේක අමාරු නෑ, සියුම් තීක්ෂණයි. මම ඕගලන්ට පෙන්නන්නම් සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත්. යම් කිසි කෙනෙක් අනිත් ඕන එකකින් පෙන්ව හැකි, නමුත් මෙතනින් ගත්තාම මට හිතෙනවා ටිකක් සරලයි, ඕගලන්ට ගොඩක් නෑ. යම් කිසි කෙනෙක් සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දැක්කොත් දිට්ඨි සම්පන්න දර්ශන විසුද්ධිය කියලා කියන්න පුළුවන් නේ. එතකොට අපි දැන් සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් ටික බලමු. මෙන්න මේ ටික හොඳට අහන්නට ඕනේ. සතර මහා ධාතුව කියන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ ධර්මතා ටිකට, ධර්මතා හතරට. මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව කුමකටද? මේ සතර මහා ධාතුව නිසා, සතර මහා ධාතුව ධාතුවත් සතර මහා ධාතුවත් නිසා රූප උපදිනවා, රූප හැදෙනවා. ඒ හැදෙන රූපවලට සතර මහා ධාතුව නිසා උපදින රූපවලට කියන උපාදාය රූප කියලා. එතකොට මේ උපාදාය රූපවලට සතර මහා ධාතුව උපකාරයි, සතර මහා ධාතුවට සතර මහා ධාතුව උපකාරයි. කුමක් නිසාද? පඨවි ධාතුව හදන්න ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාව තුන උදව් වෙනවා. වායෝ තේජෝ ආපෝ කියන ධර්මතාවය නිසා පඨවි ධාතුව හදනවා. තේජෝ ධාතුව නිසා වායෝ පඨවි ආපෝ හදනවා, වායෝ පඨවි ආපෝ නිසා තේජෝ හදනවා කියලා ඔවුනොන්ට උපකාරව එයාවත් හදනවා, එයාම උපදිනවා. එතකොට සතර මහා ධාතුවම සතර මහා ධාතුවටත් උපාදාය රූපයටත් ප්‍රත්‍යය ආහාරයි. මේ සතර මහා ධාතුව නැත්තම් සතර මහා ධාතුවෙන් කළ රූප හැදෙනවා හැම වෙලාවෙම අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ධර්මතා ටිකෙන් සතර මහා ධාතුවේ ඇතිවීම වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තමයි සතර මහා ධාතුව. අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා මේ සතර මහා ධාතුවේ රූපය ඇති වෙනවා. අවිද්‍යාව නැති වෙනකොට කර්මය නැති වුණොත්, තණ්හාව නැති වුණොත්, ආහාර නැති වුණොත් සතර මහා ධාතුවේ රූපය නැති වෙනවා. ඔය විදිහට සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම දැක්කහම දැක්කොත් කෙනෙක් මෙයා දිට්ටි සම්පන්න වෙනවා. දැන් ඔබ තේරුණාද කිව්වට? තේරුණා නෑ. තේරෙන්න මම කිව්වේ නෑ යමක්. තාම කිව්වේ පෙළ දහම විතරයි. ඇත්තටම ඔය ටික කිව්වට මට නම් තේරෙන්නේ නෑ. තේරුණ නෑ. තේරෙන්න යමක් කිව්වේ නෑ මම. රූපය. ඒ හිතේ හදාගත්ත රූපය එයා සැලසුම් කරනවා. පුටුවේ කකුල් වලට මෙන්න මේ විදිහට සිංහවලු දෙකකුත් දානවා. අත තියෙන ඇඳට අත් ඇඳට මේ වගේ ලියවැලකුත් දානවා. හේතු වෙන පිට ඇඳට මේ වගේ කැටයමකුත් දානවා. දාලා මේ විදිහට පුටුව හදන්න ඕනේ කියලා ඉස්සෙල්ලා හිතේ පුටුවක් හදා ගන්නව නේද? ඔන්න ඔය හිතේ හදාගත්ත පුටුව කියන චිත්තජ රූපයට නම් කරනවා සංඛාරය කියලා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති තී සංඛාරෝ. රූපය පිණිස රූපයක් පිළියෙල කළ සකස් කරගන්න එකට සංඛාරයි කියලා කියනවා. දැන් මේ බාහිර භෞතික ලෝකේ රූපයක් හදා ගැනීම සඳහා ඒකයි රූපත්තාය. භෞතික ලෝකේ රූපයක් හැදීම සඳහා රූපං අபிසංකරොන්ති සංකතං අபிසංකරොන්ති ඉති. හිතේ රූපයක් පිළියෙල කළ සකස් කරගත්ත කුමටද මේ භෞතික ලෝකේ රූපයක් හැදීමට කලින් හදන්න ඉස්සෙල්ලා? අපි කියන්නේ හිතේ ප්ලෑන් කරනවා කියලා. දැන් දල සටහනක් හදාගත්තා. දැන් හිතේ තියෙනවා රූපයක්. ඒ රූපෙට නම් කළා පුටුව කියලා. පුටුව කියන රූපේ පුටුව හැඩේ හිතේ තියෙන්නේ. මේ හිතේ තියෙන රූපෙට ප්‍රත්‍යක් ඕනේනේ. ඕක අවිද්‍යා ප්‍රත්‍යෙන් තමයි හටගන්නේ. අවිද්‍යා ප්‍රත්‍යෙන් හඩගත්ත මේ චිත්තජ රූපය පිළියෙල කළ සකස් කරගන්නවා මේ හිතේ රූපය. ඔන්න දැන් හිතට පෙනෙන පුටුව කියන නිමිත්ත තමයි කර්ම නිමිත්ත. අවිද්‍යා ප්‍රත්‍යෙන් හටගත්තේ. දැන් මේ පුටුව කියන එක හදාගන්න හරි ඕනෙකමක් තියෙනවා. අවිද්‍යා කර්ම කර්ම නිමිත්ත බලාගෙනයි තණ්හාව තියෙන්නේ. මේ නිමිත්තටයි හදාගන්න ඕනෙකමක් තියෙනවා තණ්හාව. ඔය ටික හින්දා වඩු මහත්ය කියතයි අඬු මිටි ටිකයි අරගෙන කැලේකට යනවා. ගිහිල්ලා ගහක් කපනවා. ගහ කියන්නේ බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් හටගත්තු රූපයක්. සතර මහා ධාතු විතරයි තියෙන්නේ. ඒක කපල ඉරල හිතේ තියෙන රූප සටහනට අනුව අවකාශ ධාතුයේ මේ සතර මහා ධාතු රාශි කරනවා. දැන් මෙහි තියෙන සතර මහා ධාතු රූපේ විතරමයි. හිතේ තියෙන සැලස්මට අනුව හිතේ තියෙන හැඩයට අනුව අවකාශ ධාතුව තුල මේ රූපය හදනවා. දැන් බාහිර තියෙන්නේ ධර්මතා පහයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තා අවකාශ ධාතුව. අවකාශ ධාතුවේ මේ රූපේ රාශි කරන්නේ හිතේ තියෙන හැඩේ බලාගෙන. ඒකයි දැන් හිතේ තියෙන හැඩේට චුට්ටක් හරි මෙහි නිර්මාණය වෙලා නැත්නම් ආ වැරදි කියලා කියනවා. වැරදි කියන්නේ යමක් තියෙන්න බෑ නේද? එතකොට හොඳට පේනවා අර හිතේ තියෙන ඒකයි රූපන් රූපත්තාය කියලා. මෙහි රූපයේ පිටිස ඉස්සෙල්ල හිතේ හදාගත්ත රූපයක් තියෙනවා. ඕගොල්ලෝ හොඳට ගත්තොත් මුළු ජීවිතේම ඕගොල්ලෝ හැම දෙයක්ම කරන්නේ එහෙමයි කියලා ඕගොල්ලන්ට තේරෙයි. භෞතික ලෝකෙ කිසිවක් කිසියෙකුට කරන්න බෑ ඔහොම නැතුව. එතකොට ඔන්න හිතේ හදාගත්ත පුටුව කියන රූපය දිහා බලාගෙන අවකාශ ධාතුව තුල කරන්නේ තව පුටුවක් හදනව නෙමෙයි, සතර මහා ධාතුව රාශි කරනවා හිතේ තියෙන ගති ටික බලාගෙන. ඔන්න දැන් හිතේ තියෙන නිමිත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්තක්. අවිද්‍යාව තියෙනවා, කර්ම නිමිත්ත තියෙනවා පුටුව කියන රූපේ. ඒක හදාගන්න ඕනෙකමක් තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ඔය ටික නිසා මෙහි සතර මහා ධාතුව රාශි කරනවා. ඔන්න හිතේ තියෙන හැඩයට මෙහි සතර මහා ධාතු රූපේ රාශි වෙලා අවසන් වුණා නම් මේ කර්මයට විපාක වුණ රූපේ උපන්නා. දැන් මේ රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් උපන්නේ. උපන්න සතර මහා ධාතු රූපේ දකින්නකොටම ඒක උපදින්න තියෙන හේතු ටික, උපද්දුප හේතු ටික ආපහු මනසේ යෙදෙනවා. මෙන්න මෙතනයි සියුම්ව ගන්න ඕනේ. කලින්ම අවිද්‍යා ප්‍රත්‍යයෙන් චිත්තජ රූපයක් උපදවාගත්තා. ඒකට නම් කළා මොකද්ද? පුටුව කියලා. දැන් හිතේ තියෙන්නේ ඒක හදාගන්න තියෙන ඕනෙකමක් තිබුණා. මේ ඕනෙකම නිසා හිතේ තියෙන හැඩේ බලාගෙන ගහක් කපලා නැත්තම් සතර මහා ධාතු රූපේ අවකාශ ධාතුව තුල රාශිකරණ එකයි කළේ. ඔන්න දැන් රූපය නිර්මාණය වුණාම මේ රූපය අවිද්‍යා කර්ම තණ්හා කියන මනසේ තියෙන ගති ටිකත් බාහිර සතර මහා ධාතුව කියන ටික ආහාර කරගෙන සතර මහා ධාතු ටිකත් උදව් කරගෙන මේ විදිහේ රූපයක් උපන්නා. ඔන්න දැන් සතර මහා ධාතුයෙන් යුක්ත මේ රූපයක හැදීම උනේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටිකෙන්. දැන් සතර මහා ධාතු රූපය හදන්න උදව් වෙච්ච ගති ටික උදව් කරගෙන වඩුව රූපේ හැදුවාම ඒ හදන සතර මහා ධාතු රූපයේ දකින්නකොටම ආපහු වඩුවගේ මනසේ හදන්න හේතු වෙච්ච ගති ටිකම ආපහු මනසේ යෙදෙනවා. සිහි වෙනවා. පුටුව කියන එක සිහි වෙනවා. දැන් හිතේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික නිසා සතර මහා ධාතු රූපේ රාශි කරනවා. සතර මහා ධාතු රූපේ දකිනකොටම ඒක හදන්න හේතු වෙච්ච ගති ටික යෙදෙනවා මනසේ. මේ සිද්ධිය නොදකිනකොට වඩුවට හිතෙන්නේ මේ රූපය පුටුවයි කියලයි. දැන් සතර මහා ධාතුයේ පුටුවක් දකිනවා. හොඳටම බලන්න හිතේ තිබුණු අවිද්‍යාවෙන් උපදවාගත් චිත්තජ රූපයක් තිබුණා. ඒ රූපෙටයි නංකලේ පුටුව කියලා. ඒ පුටුව හදාගන්න ඕනේ කමයි තිබුණේ. ඒ හින්දා කැලේ ගස් කපලා කලේ මේ හිතේ තියෙන ගති ටිකෙන් උදවුනේ සතර මහා ධාතු එක හැඩයකට අවකාශ ධාතුේ රාශි කරන්න. දැන් සතර අවකාශ ධාතුව තුල රාශි වෙච්ච සතර මහා ධාතුව දිහා හොඳට බලන්න. මෙයාගේ පුටුව හදනවා කියන ගති ටිකෙන් මෙයා නිර්මාණය කළේ අවකාශ ධාතුව තුල සතර මහා ධාතුවේ හිතේ තියෙන හැඩයට නේද? හැඩයට. ඔය හැඩේ බලනකොට ඔය හැඩේ හදන්න හේතු වෙච්ච ගති ටිකම ආපහු සිහි වුණොත් පුටුව කියලා. එයා මනසේ තියෙන ගතියෙන් රූපයක් හදලා රූපේ දකිනකොටම මනසේ තිබුණ ගති ටික ආපහු සිහි කරගෙන මිසක මේ රූපයක ගනුදෙනු කළා තියනවද කියලා බලන්න. මේ රූපෙට පුටුව කියලා ඇලෙන්න බැඳෙන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මේ ඇත්ත නොදන්නකොට මම මේ කියන ටික ගොඩාක් ගැඹුරුයි තීක්ෂණයි. සංකාරයේ පෙන්වන්නේ ඒකයි පටපණුවට උපමා කළා. පටපණුව වගේ සත්නේ පටපණුව කෝස හදනවා. කෝස හදන්නේ අපට පටරෙදි දෙන්න නෙමෙයි, ඌට සමනලෙක් වෙන්න. ඊට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? පටපණුව කෝෂයේ හදනකන් ඉඳලා පටපණුව පිටින්ම කෝෂ තම්බනවා. තැඹුවේ නැත්තම් ඒකේ නූල් ගන්න බෑ, කැඩෙනවා. ඒ කියන්නේ කෙහෙල් කොලයක් ඉබේම ඉරෙනවා. ඒ හින්දා අපි ඒක උස්නේට තවනවා. තැව්වහම ඉරෙන්නේ නැහැ. ඒ වගේ මේ පට පණුව බඳින කෝෂේ පටසගල කැඩෙනවා. ඒ හින්දා මිනිස්සු මොකද කරන්නේ? මේ පට පණුවව කෝෂ පිටින්ම තම්බනවා. තැම්බුවාම මේ නූල ඇදලා ගත්ත හැකි. දිගට එනවා. මීටර ගානක් එක බෝලක තියෙන නූල. ඒ වෙන් තමයි පටරෙදි මහන්නේ. පටරෙදි ගොඩාක් ඝන. වික්ෂුන් වහන්සේලාට පටරෙදි කැපත් නැහැ. මොකද සත්තු මරලා ගන්න නිසා. නමුත් ඒක නෙමෙයි දැන් කතාව. අන්තිම කතාව පටපණුවට කොහොම හරි මැරෙන්න උනේ ඌම බැඳපු කෝෂය නිසානේ. පටපණුව බැඳපු කෝෂය නිසාම පටපණුවට මැරෙන්න වුණා. ඒ වගේ ධර්මයේ පෙන්වනවා කර්මය සංඛාරය. ලෝකය උපද්දවන ලද සංඛාරය නිසාම ලෝකයට දුක් විඳින්න වෙනවා. ලෝකය උපදින සංඛාරය නිසාම ලෝකයට මැරෙන්න වෙලා මේ තියෙන්නේ. හිතේම පුටුව කියලා නිමිත්තක් හදාගෙන නිමිත්තට සතර මහා ධාතුව රාශි කරනවා.
සතර මහා ධාතුව දකින්නකොටම පුටුව කියන කාරණාව සිහි වෙනවා. මේ ඇත්ත දකින්න නැතුව හිතේ තියෙන ගති ටික සතර මහා ධාතුවට අයිති කියලා හිතාගෙන සතර මහා ධාතුවේ පුටු දකිනවා. දැන් සතර මහා ධාතු රූපේ ආරක්ෂා කරනවා පුටුව කියලා. දැන් මේ සතර මහා ධාතු රූපේ කැඩුනොත් පුටුව කැඩුනා කියලා දුක් විඳිනවා. සතර මහා ධාතු රූපේ හොරු ගෙන්චොත් පුටුව හොරු ගෙන්චා කියලා දුක් විඳිනවා. එතකොට මේ සතර මහා ධාතුවේ ඇලිලා බැඳලා ඉන්නවා මොකක්ද මේක පුටුව කියලා. නමුත් යථාර්ථය දැක්කොත් එයා මේ සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම දැක්කොත් අවිද්‍යාවෙන් හටගන්න මේ කර්ම නිමිත්ත පුටුව කියන කර්ම නිමිත්ත නිසා ඒකට ඇති කරගත්ත කැමැත්ත නිසා අවකාශ ධාතුවේ මේ සතර මහා ධාතු රූපයේ මේ විදිහට රාසි වෙලා තියෙනවා කියලා තයා දන්නවා නම් මේක දකිනකොටම පුටුව කියලා මේක හදන්න හේතු වෙච්ච නිමිති ටිකයි ඌමනා ගති ටිකයි ආපහු මනසේ යෙදෙනවා. මේක මේ ටික මේ වගේම රූපයක් අවකාශ ධාතු තුල නැවත සකස් කරගන්න තියෙන හේතු. ආයෙත් දවසක පුටුවක් හදන්න පුළුවන් මෙයා. මේ හිතේ තියෙන පුටුව උදව් කරගෙන ආයෙ සතර මහා ධාතුව මෙහි රාසි කරන්න පුළුවන්. ආයෙත් රාසි වෙච්ච සතර මහා ධාතුව බලාගෙන ආයෙත් මේ ගති ටික යෙදෙනවා. ආයෙත් ගති ටිකෙන් සතර මහා ධාතුව රාසි කරනවා. මේකට තමයි සංසාරය කියලා කියන්නේ. එයා කවදාවත් මේ සතර මහා ධාතුයේ සතර මහා ධාතුව දකින්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ සතර මහා ධාතු රූපය හදන්න මනසේ කෙලෙස් කර්ම ගති ටිකකින් සතර මහා ධාතු රූපය හැදුවා. හදපු සතර මහා ධාතු රූපයේ දකිනකොටම කෙලෙස් කර්ම ටික ආපහු මනසේ යෙදුනා. ඔය ටික නොදකිනකොට සතර මහා ධාතු රූපේ බැඳෙනවා පුටුවක් දේවල් කාරණා කියලා. ඕක උපමාව. උපමේය අපි ගත්තොත් දැන් ඕගලන්ට අම්මා ඉන්නවනම් අම්මා කියලා සිහි කළොත් ඕගොල්ලෝ මේ සිහි කරන්න පුළුවන් මේ නිමිත්තට කියනවා කර්ම නිමිත්ත කියලා. මේක උපදින්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. මේ කර්ම නිමිත්තට දැන් අම්මා කියලා ඕගලන්ට සිහි කරන්න පුළුවන් හැඟීම සිහි කරන්න පුළුවන් කම සිහි කරන්න පුළුවන් නිමිත්ත මේක තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත. මේ නිමිත්තට කියනවා ආයුහන සංඛාරා කියලා. මේක ආයුහනය කරන්න පුළුවන් රැස් කරන්න පුළුවන්. මේ හිතේ තියෙන නිමිත්තට ඕගොල්ලෝ බඳිනවා මේ මගේ අම්මා අම්මගේ හැඩේ මේ මගේ අම්මගේ නම මේකයි අම්මගේ වාසකම මේකයි මගේ අම්මට දරුවෝ මෙච්චරක් ඉන්නවා මේ විදියට විස්තර ඕනතරම් කෝටි ප්‍රකෝටි ගන්න මේ නිමිත්තට බැඳ හැකි. අර වඩුව හිතේ පුටුවක් හැදුවා වගේ අම්මා කියන නිමිත්තක් සීකල හදාගත්තා කර්ම නිමිත්ත. දැන් අම්මා කියන නිමිත්ත සිහි වෙනකොටම ආදරය සෙනෙහස කියන ගති ටිකත් හිතේ යෙදෙනවා එක්කම. තණ්හාව කියන එක අපි කියමු දැන් අම්මා බලන්න ඕනේ කියන ඕනෙකමත් ඇති වෙනවා. වඩුවට පුටුව හදා ගන්න ඕනෙකම වගේ අම්මා බලන්න ඕනේ කියන කමත් ඇති වෙනවා. දැන් තමන්ගේ මනසේ තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා. මේ ටික උදව් කරගෙන ඕගොල්ලෝ මොකද කරන්නේ? මේ හැඩේට රාසි වෙච්ච සතර මහා ධාතු අවකාශ ධාතු තුල මේ හැඩේට රාසි වෙච්ච සතර මහා ධාතු හම්බ වෙන තාක් හොයාගෙන යනවා. හොයාගෙන ගියාම ඕගලන්ට බාහිර පුද්ගලයෙකෝ සත්වයෙකෝ අම්ම කෙනෙක් හම්බ වෙනව නෙවෙයි. කනබුන ආහාර ප්‍රාණයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මිදුළු වෙන යුක්ත සතර මහා ධාතු රූපයේ ඇස් ඉදිරිපිටට එනවා. එනකොට මේ රූපයේ හොයාගෙන යන්න උදව් වෙච්ච නිමිති ටික පෙනෙනකොටම අපව මනසේ සිහි වෙනවා. සිහි වෙනකොට මේ සිද්ධිය නොදන්නා ඕගොල්ලෝ පටපනුවා නිසාම මරුණා වගේ අපි අපේ කර්මයටම පැටලෙනවා. මේ සිද්ධිය නොදකිනකොට ඕගොල්ලෝ මේ හිතේ තියෙන ගති ටිකෙන් සතර මහා ධාතු රූපය හදාගෙන සතර මහා ධාතු රූපය දකිනකොටම අපේ මනසේ මේ අම්මා කියන ගති ටික සෙනෙහසාදරය කියන ගති ටික නැවත මනසේ සිහි වුණා නේද කියලා දන්නේ නැතුණාම ඕගොල්ලෝ තමන්ගේ මනසේ ගතියම රකින්නවා අර සතර මහා ධාතු රූපේ අම්මයි කියලා. දැන් මේ හිතේ තියෙන දෘෂ්ටියට කෙස් ටික අම්මගේ ලොම් ටික අම්මගේ නිය අම්මගේ හම අම්මගේ මස් අම්මගේ නහර අම්මගේ ඇට කබ ටික හොටු මල මුත්‍රා කඳුළු ඔක්කොම අම්මගේ කියලා තමයි කියන්නේ. නමුත් දැන් ඕගොල්ලෝ මේ සතර මහා ධාතු රූපයේ විපරිණාම වෙන ගානේ මව්මල දුක විඳිනවා. මව්මල දුක විඳිනවා. දැන් ඕගොල්ලෝ සතර මහා ධාතු උපාදාන වශයෙන් අරගෙන ඉන්නවා. මොකක්ද? රූපයේ සත්වයේ රූපයේ පුද්ගලයේ කියලා රූපයේ කෙනෙක් කියලා උපාදාන වශයෙන් අරගෙන ඉන්නවා. මොකක් නිසාද? සතර මහා ධාතුවත් සතර මහා ධාතුයේ ඇතිවීමක් දන්නේ නැතිකම හින්දා. මේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් ධම්මස් නහර කියන මේ රූපයේ සතර මහා ධාතුව. මේක මට දැන් හම්බ වෙන්නේ කොහොමද? හිතින්ම අවිද්‍යාවේ මම අම්මා කියන නිමිත්තක් අරගෙන සිහි කරලා මේ නිමිත්තට මම අම්මා බලන්න යන්න ඕනේ කියන අදහසින් තමයි යන්නේ. යන්නේ මේ හිතේ තියෙන නිමිත්ත රූප තණ්හාව කියන්නේ ඒකයි. හිතේ තියෙන නිමිත්තට සමාන රූපයක් සතර මහා ධාතුවේ හොයනවා. අවකාශ ධාතු අවුරාගෙන සතර මහා ධාතු රාශි වෙලා තියෙන එක එක හැඩවලට අපේ හිතේ තියෙන හැඩේ හොයාගෙන යනවා. යනකොට අපේ ඇස් ඉදිරිපිටට හම් වෙන්නේ අවකාශ ධාතුව තුල රාශි වෙච්ච සතර මහා ධාතු රූප මිටි අතර අපේ හිතේ තියෙන මිටියට සමාන මිටියක් හම්බ වෙනවා. හම්බ වෙනකොටම මේ ටික හොයන්න හේතු වෙච්ච ගති ටික තග්ගල සිහි වෙනකොට අපි හිතන්නේ අම්මා දැක්කා කියලා. හොඳට නුවණින් ඇස්තරලා බලන්ඩ මේ සතර මහා ධාතුයේ ඇතිවීම මේ හේතු ටික නිසා රූපය හැදුනා. රූපය දකිනකොට ආයෙත් මේ මනසේ ගති ටික යෙදුනා නම් ඒ ගති ටිකෙන් නැවත මේ වගේ සතර මහා ධාතු රූපයක් හදනවා. ආයෙත් දවසක අම්මා හොයාගෙන යන්න පුළුවන්. ආයෙ සතර මහා ධාතු රූපය හම්බ වුණාම ආයෙත් මේ ගති ටික යෙදෙනවා. මේ විදිහට අම්මව අපිට අනන්ත සංසාරික හම්බ වෙලා මව් සතර මහා ධාතුයේ මව්මල දුක් විඳි අපි හැමෝම ඔහොම. හොඳට ප්‍රපංච නොකොට නුවණින් බලන්ඩ දැන් ඕගලන්ට මට දැන් අම්මා සිහි කරන්න පුළුවන් නම් මේ වෙලාවේ මම දන්නවා මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මගේ මනස තුළ උපන්න චිත්තජ රූපයක් තියෙන්නේ. කර්ම නිමිත්තක් තියෙන්නේ. මේ නිමිත්ත එක්කයි මම සෙනෙහ සාදරය කියන ගති ටික තියෙන්නේ සිහි වෙන්නේ. මම අම්මා බලන්න ඕනේ කියන අදහස කැමැත්තත් ඇති කරගත්තොත් අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික මං ගාව මේ තියෙන්නේ. ඔය ටිකෙන් මං කරන්නේ පංච මහා භූතයන් අතර නැත්තම් අවකාශ ධාතුව තුල මගේ හිතේ හැඩයට රාශි වෙච්ච රූප හොයනවා මම. යම් වෙලාවක හිතේ හැඩයට රාශි වෙච්ච සමාන වුණාම රැවටෙනවා ටිකක්. මේ හිතේ හැඩයට රාශි වෙච්ච අවකාශ ධාතුව තුල රාශි වෙච්ච රූපය එතන තියෙන පංච මහා භූත විතරමයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල පිහිටලා තියෙනවා. ඔය රූපයේ දකින්නකොටම මේ දැන් සිහි කරන්න පුළුවන් ගති ටික ආපහු මං සිහි කරගත්තොත් මට ලෝකෙ පෙනෙන්නේ අම්මා බලන්න ගියා අම්මා දැක්කා වගේ. නමුත් වෙලා තියෙන ඇත්තම දේ අම්මා කියන මේ අදහසින් සතර මහා ධාතු රූපේ උපද්දලා සතර මහා ධාතු රූපේ දකින්නකොටම මගේ මනසේ අම්මා කියන ගති ටික යෙදුණා නේද කියලා මම නොදැක්ක නිසා ඒ රූපයේ සතර මහා ධාතු රූපය අම්මා දැක්කා කියලා හිතියේ. මේ සිද්ධිය දැක්කොත් නුවණක් තියෙන කෙනාට අර රූපයට ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද මේ අම්මා කියලා? ඒ රූපෙක ඇලෙන්න හෝ ගැටෙන්න පුළුවන්ද අම්මගේ රූපේ කියලා? ඒ රූපේ විපරිණාම වෙච්ච දවසට දුක් විඳින්න පුළුවන්ද අම්මා මලා කියලා? මව් මලා කියලා. බලන්න හොඳට අපි දුක් විඳින්නේ මේ ස්කන්ධයන්ගේ උදේ වේ නොදන්නා කමට නෙමෙයිද කියලා. එතකොට එයා තව උන්නම් තව සාක්කී. එයාට පුළුවන් ඇත්ත නේද එහෙනම් ඔය හැඩේ බිත්තියක ඇඳලා තිබ්බත් අම්මා කියන එක මට සිහි වෙන්නේ ඔය හින්දා නේද? එයාට තව හිතන්න පුළුවන්. දැනටමත් මගේ මනසේ අම්මා මේ අවිද්‍යා කර්මෙන් හටගත්ත නිමිත්තක් තියෙන ඒකට අම්මා කියලා හිතාගෙන ඉන්නවා. ඍතු ප්‍රත්‍යයෙන් හටගත්ත ෆොටෝ එකක් හරි චිත්‍රයක් හරි තිබ්බොත් ඒ දකිනකොටත් මට අම්මා වෙන්නේ මොකද්ද එහෙනම්? මේ රූපේ දකිනකොට මම මාව සිහි කරගෙන නේද මේ තියෙන්නේ කියන එක තමන්ට තේරෙනවා. වීඩියෝ පටයක් ඇතුළත් අම්මා පෙනෙන්නේ එහෙනම් ඒ නිසා නේද? මගේ හිතේ මෙහෙම නිමිත්තක් තියෙනවා අවකාශ ධාතුවේ ඍතු ප්‍රත්‍යයෙන් මේ රූපේ මෙහෙම රාශි වෙනකොටම මගේ මනසේ තියෙන ප්‍රපංච සංඥාව මම සිහි කරගන්නවා. ඒක නොදකින නිසා අර රූපේ අම්මා අම්මව දැක්ක කියලායි අපි රැවටිලා තියෙන්නේ. එහෙනම් එයාට පේනවා, එහෙනම් ඇත්තටම කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ දකිනකොටත් වෙලා තියෙන්නේ මෙන්න මේක නේද කියලා දකිනවා. ඊට පස්සේ එයාට තමන්ව පෙනෙන හැටිත් පෙනෙනවා. දැන් ඕගලන්ට තමන්ව සිහි කරන්න පුළුවන්නේ ඇස් දෙක වහගෙන තමන්ට තමන් සිහි කරන්න. දැන් ඇස් දෙක වහලා හින්දා ඇහැ නැහැ. ඒ හින්දා රූප පෙනෙන්නේ නැහැ. ඒ හින්දා චක්කු විඥානයක් නැහැ. එහෙනම් දැන් හොඳට තීරණය කරන්න මේ හිතට පෙනෙන මෙන්න මේ රූපයට තමයි බුදුරජාන් වහන්සේ කර්ම නිමිත්ත කියලා කියන්නේ. අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ මේ මම කියන ඔන්න ඔය හිතට පෙනෙන චිත්තජ රූපයට මම කියන හැඟීමට. ඕකට ඕගොල්ලෝ විස්තර රැස් කරනවා. මේ මම, මගේ නම මේකයි, මගේ වාසගම මේකයි, මට දරුවෝ මෙච්චර ඉන්නවා, මට මෙච්චර දේවල් තියෙනවා කියලා බොහෝ දේ ඕකට ඇතුළත් කළ හැකියි. ඔන්න ඔය අවිද්‍යාවෙන් හටගත්ත ඔය මම කියන හැඟීම ඇසුරු කරගෙන තමයි බොහෝ කැමැත්ත ආසාව කියන එක පවතින්නේ. ඒ නිසා මේ ශාරීරියේ ප්‍රසාද ටික පිහිටනවා. සවිඥානික ප්‍රසාදයට ඔය හිතේ තියෙන හැඩයට සමානව අවකාශ ධාතුව තුළ රාසි වෙච්ච මේ රූප ටික පෙනෙනකොටම කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද තම්මස්නහර කියන අවකාශ ධාතුව අහුරාගෙන සතර මහා ධාතුව තුළ රාසි වෙච්ච රූප මිටි ඇස් ඉදිරිපිටට එනකොට ඔය මම කියන ගති ආපහු සිහි වෙනවා. ඔය ටික නොදන්නා කම නිසා, ඔය වගේ මනසේ තියෙන ගති ටිකක් නිසායි මේ රූපය හැදුනේ, මේ සතර මහා ධාතු රූපය හැදුනේ. ඒ රූපය දකිනකොට මම කියන ගති ටික ආපහු මනසේ යෙදෙනවා. ඒක නොදන්නා කම නිසා ඕගොල්ලෝ මේ රූපය තමන්ගේ කියලා ඉන්නවා. ඒක යෝගුළු කණ්ණාඩිය ගාවට ගියහම කණ්ණාඩිය රූපෙත් මම කියලා දකින්නේ. මොකද හිතේ තියෙන ගති ටික මේ මම කියන හැඟීම. රූපේ දකිනකොටම ආපහු ඒක සිහි වෙනවා. රූපය ඇස් ඉදිරිපිට එනකොට ප්‍රපංච සංඥාව මනසේ යෙදුණා නේද කියන එක නොදකිනකොට ඕගොල්ලෝ රූපේමමයි කියලායි දකින්නේ. දැන් මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා කම නිසා ඕගොල්ලෝ සතර මහා ධාතුයේ තමන්ව දකිනවා. සතර මහා ධාතුයේ මගේ අය දකිනවා, මගේ දේවල් දකිනවා. ඕගලන්ට මම, මගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා, මගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් බොහෝ දේ ඕගොල්ලෝ සතර මහා ධාතුවේ දකිනවා. ඇත්තට මේ සතර මහා ධාතුව වෙනම පැත්තක මනසේ තියෙන ගතියට සතර මහා ධාතුව පටලගෙන මේ තියෙන්නේ. පින්වතුන් දැක්කොත් මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික නිසා නානත්වයේ සතර මහා ධාතුවකුත් සතර මහා ධාතුවේ නානත්වයේ දකිනකොට මේ ගති ටික ආපහු මනසේ ඉදිලත් කියලා දැක්කොත් ඕගොල්ලෝ මේ සතර මහා ධාතුවේ තමන් දකින් නැත්තම්, තමන්ගේ දෙයක් දකින් නැත්තම්, තමන්ගේ අය දකින් නැත්තම් අන්නේ ඇහැට කියනවා දර්ශන විසුද්ධියක් තියෙනවා කියලා, දිට්ඨි සම්පන්නයි. මේ ස්පර්ශ ආයතන හය නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති ඒව මෙත යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මේ සතර මහා ධාතුව මම නෙමෙයි කියලා, මගේ නෙමෙයි කියලා, මගේ ආත්මේ නෙමෙයි කියලා දැක්ක යුතුයි. අර සතර මහා ධාතුව පුටුව නෙමෙයි කියලා දැක්ක යුතුයි. ඒ කියන්නේ හිතේ තියෙන අවිද්‍යා කර්ම නිමිත්තට තමයි නංකලේ පුටුව කියලා. ඒක හදාගන්න තියෙන ඕනෙකම නිසා සතර මහා ධාතුව රාසි කළා. රාසි වෙච්ච සතර මහා ධාතුව දකිනකොට මා මේ පුටුවනේ කියන අදහස් ටික සිහි වුණා නම් එයා දන්නවා මනසේ ක්‍රියාවලිය සහ ඇසිදිරි පිටට හම්බෙච්ච වස්තුවේ ඇත්ත. එයා කිසිම විටක සතර මහා ධාතුවේ පුටුව තියනවා කියලා දකින්නෑ වගේ. අම්මා කියන ගති ටික දන්නවා, මනසේ දැන් සිහි කරන්න පුළුවන්. මේ ගති ටිකට තමයි අවිද්‍යා කර්ම කියලා කියන්නේ. අද සිහි කරන්න පුළුවන් මේ ගති ටිකට. අම්මා බලන්න ඕනෙකම කියන එකට තමයි කර්ම නිමිත්ත කෙරෙහි තියෙන තණ්හාව. මේ ටික නිසා අවකාශ ධාතුවේ මේ හැඩයට රාසි වෙච්ච කුමන හෝ රූප ටිකක් තිබුණොත් මහ භූත හෝ උපාදාය රූප අවකාශ ධාතු එක එක හැඩවලට රාශි වෙලා තියෙනවා. ඒ රූප දකින ගානේ මේ අදහස සිහි කරගන්නවා. නමුත් අපිට හිතෙන්නේ අම්මා දැක්කා, අම්මගේ ෆොටෝ එක දැක්කා, අම්මගේ වීඩියෝ පටිය දැක්කා කියලා අපි මේ දෘෂ්ටියේ තියෙන අදහස අපේ දෘෂ්ටියේ ධාතුවට ගැට ගන්නවා. මේ ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත්, අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ මේ රූපය හැදුනේ කියලා දැක්කොත්, හැදිච්ච රූපය ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා, අවිද්‍යාව නිසා ආයෙත් මේ වගේ කර්ම නිමිත්තක් මනසේ යෙදුනොත්, මේකට තණ්හා උපාදානෝ නැවත මේ වගේ රූප හදනවා නේද කියලා දැක්කොත්, ආයෙත් දැක හැදුණු රූපේ නිසා මේ ගති ටික යෙදෙනවා. මෙහෙම සතර මහා ධාතුව මනසේ තියෙන කර්ම කෙලෙස් නිසා සතර මහා ධාතුව හදනවා. සතර මහා ධාතුව නොදන්නා කමට ආපව කර්ම කෙලෙස් මනසේ යෙදෙනවා. ආපව කර්ම කෙලෙස් නිසා සතර මහා ධාතුව හදන මේක නේද සංසාර චක්‍රය. කෙලෙස් ටිකට සතර මහා ධාතු රූපය හදනවා. සතර මහා ධාතු රූපයට කෙලෙස් ටික හදනවා. ඔය අතර විඳිනවා අපි මව්මල දුක, පියාමල දුක, සහෝදරයාමල දුක. මං කියන ටික තේරෙනවද දන්නේ නැහැ. මං කිව්වේ ගැඹුරුයි. ධර්මය ගැඹුරුයි, අපි මෝඩයි. අපි මෝඩෙහිඳයි මේ සසර මෙච්චර කාලයක් මාවේ. ඉතින් මෝඩ අපේ මනසට කිසිම වෙහෙසක් නැතුව ඉන්න ආසනේ ඉඳගෙනම අත දාලා ගන්න පුළුවන් විදිහේ මට්ටමට යමක් තේරෙයි නම් පෙන්නනවනම් ඒ පෙන්නන දර්ශනයත් මෝඩයි කිය යුතුයි. අපි මෝඩයි, මෝඩ අපිට කිසිම වෙහෙසක් නැතුව තේරෙනවා නම් ඒ දහමත් මෝඩයි. යමුත් අපි මෝඩයි, යම් දර්ශනයක් තියෙනවා ඒක ටිකක් තියුණුයි, ටිකක් එබිල බලන්න ඕනේ. ඒ එබිල බලන්න හදනකොටම අපේ මෝඩකම ගෙවෙනවා. මෝඩකම පවත්තන්න බෑ. මෝඩකම තුල ඉඳලා ගන්න පුළුවන් නම් ඒක මෝඩවයි. ඒ නිසා මේ දර්ශනය මං කිව්වේ ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක මේ ශුන්්‍යතාවය. මේ ශුන්්‍යතාවයට කියනවා මොකද්ද? ආර්ය විමෝක්ඛං කියලා. ආර්ය විමෝක්ෂයක් ඕක. මේ ලෝකෝත්තරය කියලා කියන්නේ මේ ලෝකයට මේ ඇහැ සුදුසු නැහැ. මේ සතර මහා ධාතුව මම 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 කියලා අම්මා 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 කියලා නැත්තම් දේවල් කාරණා කියලා භාවිතා කළා 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 මේ ලෝකෙට සතර මහා ධාතුවේ අනාත්ම ස්වභාවයේ ශුන්්‍යතාවයේ පෙන්නකොට බොහොම අමාරුයි අපිට පේන්නේ. මේ තුල තියෙන ආශ්‍රව ධර්මයක්. කෙනෙක් සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දැක්කොත්, සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දැක්කොත්, එයා මේ සතර මහා ධාතුවේ සත්‍ය පුද්ගලිය දකින්නේ නැහැ. සතර මහා ධාතුවේ තමන් දකින්නේ නැහැ. තමන්ගේ අය දකින්නේ නැහැ. තමන්ගේ දේවල් දකින්නේ නැහැ. හොඳටම බලන් ආපහු සැරයක් ආවර්ජනා කළා. මේ භෞතික ලෝකේ නිර්මාණය වෙලා නැහැ තාම රූපයක්. ඕගොල්ලෝ හිතෙන් හදා ගන්නව උපදිනව චිත්තජ රූපයක්. මම මුට්ටියක් හදන්න ඕනේ කියලා. මුට්ටියක් හදන්න ඕනේ. කිරි උතුරන්න මුට්ටියක් හදනවා කියලා. හිතේ හැඩයක් හදාගෙන උන දැන් හොඳට පේනවා මේක සකස් කරගත් එකක් හිතේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් මුට්ටියක් හදන්න ඕනේ කියලා සකස් කරනවා. හිතේ මුට්ටියක් හදා ගන්නවා. ඒක හදාගන්න ඕනේ කමක් තියෙනවා. ඔහොම හිතාගෙන උදැල්ලක් අරගෙන ගිහිල්ලා පොළවේ තියෙන පස් ටික අනලා මැටි ටිකක් අනනවා. අනලා හිතේ තියෙන හැඩයට මැටි ටික රාසි කරනවා. රාසි කරනවා. ඔන්න හිතේ තියෙන හැඩේ සම්පූර්ණ ඒ හැඩේට මේ රූපය හදලා ඉවර වෙනකොට ඔන්න දැන් මේ කර්මයට විපාක පටවි ධාතුව මේ ආකාරයට අවකාශ ධාතු තුල රාසි කළා. මේක හදන්න කලින්ම අයෝගලන්ට මුට්ටියක් හදාගන්න ඕනේ කියන මේ චිත්‍ර රූපයක් හදාගන්න මුට්ටිය කියලා නම් කරලා ඒක හදාගන්න ඕනේකම තිබුණේ. ඔය හින්දා උදැල්ලක් ගෙනහිල්ලා වතුර දාලා පස් ටික තමයි කොටලා හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුව තුල රාසි කළා නම් හොඳට බලන්න අවකාශ ධාතුව තුල රාසි වෙලා තියෙන දැන් පටවි ධාතුව විතරනේ සතර මහා ධාතුවම තියෙනවා අපි පටවිය කියමුකෝ පටවිය රාසි වෙලා තියෙනවා හිතේ හැඩයට මේක දකිනකොටම තමන්ට හදන්න උදව් වෙච්ච gati ටිකම තමන්ගේ මනසේ යෙදුනොත් මුට්ටිය කියලා දැන් ඕගොල්ලෝ හිතේ තියෙන මුට්ටිය කියන gati ටික නිසා පටවි ධාතුව රාසි කළා පටවි ධාතුව දකිනකොටම මුට්ටිය කියන gati යෙදුනොත් මේ මනසේ සිද්ධාන්තය දන්නේ නැතුව අර රූපෙට ඕගොල්ලෝ මුට්ටිය කියලා බැලුවොත් ඕ අත දික්කලොත් හරිද කියන්න මට හොඳට බලන්න මනසේ තියෙන gatiයට සතර මහා ධාතුව නැත්තම් පටවි ධාතුව රාසිකල එක විතරයි නේද උනේ රාසිකලේ ඒක දකින්නකොට ආපහු ඒක හදන්න හේතු වෙච්ච gati ටික යෙදුනා මේ සිද්ධිය නොදකින ලෝකයා සතර මහා ධාතුවේ මුට්ටියක් දකිනවා නම් මුට්ටිය කැඩෙනකොට බිඳෙනකොට දුක් වෙනවා නම් මෙයා මේ කෙලෙසකින් දුක් විඳිනව නෙමෙයිද බලන්න යම් කිසි කෙනෙක් දැක්කොත් මේ රූපය හේතු ප්‍රත්‍යයයි අවිද්‍යා කර්ම තණ්හා කියන මනසේ නිමිති gati ටික හේතු කරගෙන සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙන නිර්මාණය වෙච්ච රූපයක් මේ මුට්ටිය කියලා දැක්කොත් ආපහු මේ රූපේ දකිනකොට මුට්ටිය කියලා gati ටිකක් මනසේ යෙදෙයි නම් මේ වගේම සතර මහා ධාතු රූපයක් පොළවේ හදන්න හේතු වෙච්ච gati මේ ජීවිතේ බැයි නම් වෙන තැනක හරි හදනවා මේක. එතකොට මෙන්න මෙහෙම නේද මේ රූපය ඇතිවීම වෙන්නේ කියලා දකිනවා. දැන් අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් මේ සතර මහා ධාතු රූපය හැදුවා කියලා දන්නවා. මේ සතර මහා ධාතු රූපය දකිනකොටම හට ගන්න අවිද්‍යා කර්ම තණ්හා කියන ටික මම නූපදින ස්වභාවයට සැකසුවොත් මේක සතර මහා ධාතුව පිරිසිඳ දැකලා අවිද්‍යා කර්ම තණ්හාවෙන් රාසි වෙච්ච සතර මහා ධාතුවයි කියලා දැකලා මුට්ටිය හැටියට සතුටු වෙන්නේ නැතුව සතර මහා ධාතුව හැටියට දැකලා ඒකේ කලකිරිලා මුට්ටියක් හැටියට ඒක නොයැලුනොත් මේ අද මේක මුට්ටියක් කියන gati ටික මනසින් මිදෙනවා මිදුනොත් මේ වගේ මුට්ටි නැත්තම් අවකාශ ධාතුව තුල මේ හැඩයට රූප හදන්න තියෙන හේතුව නැති කළා මත්තේ. ඔන්න රූපයගේ නැතිවීමක් දකිනවා. ඔය මත්තමට තිබ්බහම දැන් අවිද්‍යා කර්ම හේතුවෙන් හටගත් මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් පවතිනවා. ආහාර නැති වෙනකොට මේ රූපියත් නැති වෙනවා. මේක සතර මහා ධාතුව පිරිසිඳ දැකලා අවිද්‍යා කර්ම තණ්හ කියන නිවිති ටික මම නිරුද්ධ කළා තිබුණොත් මත්තේ මේ වගේ සතර මහා ධාතු රූපයක් මත්ය හදන එකක් නැති වෙනවා. එහෙම වුණොත් අවිද්‍යා කර්ම තණ්හාන් ටික නැතිකොලොත් දැන් සතර මහා ධාතු රූපය පිරිසිඳ දැකලා මේක මුට්ටියක් කියලා උපාදාන වශයෙන් ගන්නේ නැතුව ඒ අවිද්‍යා කර්ම තණ්හා ටික නැතිකොලොත් මුට්ටියක් හදන්න යනවා කියලා නැවත එකක් හදන්න තියෙන හේතු ටික නැහැ. එයාට නිමිති ටික නැතුව මත්ය රූපයක් හදන්න බෑනේ. පෙර අවිද්‍යා කර්මේ රාසි වෙච්ච මේ රූපේ ඕකේ අවශ්‍ය තියෙනකම් ඔය හැඩේ තියේයි අවශ්‍ය ඉදරම ඒකත් හිඳේ. අවිද්‍යා කර්ම තණ්හාහාර නැති වුණු රූප නිරුද්ධ වෙන සතර මහා ධාතුව නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා තයට නුවණයි. ඔය වගේ හිතේමයි දැන් අම්මා කියන චිත්තජ රූපයක් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හදා ගන්නවා අම්මා කියලා. මේ මගේ අම්මා අම්මගේ හැඩරුව ඔක්කොම ටික තියේයි. ඔය හැඩේ බලාගෙන මේ විදිහටම උදැල්ලක් කරගෙන ගිහිල්ලා පොළවේ තියෙන පස් ටික කොටලා වතුර දාලා අනලා හිතේ තියෙන හැඩේ බලාගෙන සතර මහා ධාතු රූපේ අවකාශ ධාතු තුල රාසි කළොත් ඔය රූපේ දකින්නකොටම රූපේ හදන්න හේතු වෙච්ච gati ටික මනසින් යෙදුනොත් ඕගොල්ලෝ දන්නවා මට මේ අම්මගේ රූපේ හැදුවා කියලා මම කළේ හිතේ තියෙන gati ටික සතර මහා ධාතුව රාසි කළ එක ඒක දකිනකොට මගේ මනසේ ආපහු මේ අම්මා කියන කර්ම කෙලස් තියෙන නිමිති ටික පහල වුණා නේද කියලා දැක්කොත් මේ ටික තිබුණොත් අම්මා බලන්න කියන ඕනේ කමින් යනවා හෝ කුමන ආකාරයකට නැවත සතර මහා ධාතු තුල මේ වගේ රූපයක් හදනවා මම මෙතන බැයින වෙන තැනක හෝ කියලා දකිනවා. ඊට පස්සේ එයා දකිනවා හිතේ තියෙන ගති ටිකට මැටි ටික රාසි කළා මම රාසි වෙච්ච මැටි ටික දකිනකොට අම්මා කියලා සිහි වෙලා ඒක නොදන්නකොට මැටි ටිකේ අම්මා මට පෙනෙනවා නම් සැබෑවටම අම්මා කියන තැන රූපෙදිත් මට උනේ මේක නේද කියලා එයා දකිනවා. මගේ මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හාවෙන් අම්මා කියන ගති ටික නම් තියෙන්නේ. මැටි ටික රාසි වුණා වගේ කන බුණ ආහාරයෙන් රාසි වෙච්ච කෙස්ලොම් නියද ධම්මස්නහර කියන සතර මහා ධාතු යුක්ත රූපේ දකින්නකොටම මේ ගති ටික යෙදිලා නම් අනේ මේ ටික නොදන්නා කම නිසා මේ රූපය අම්මා කියලා මම හිතාගෙන හිටියේ. සතර මහා ධාතුට තණ්හ කළේ අම්මා කියලා. සතර මහා ධාතු විපරිණාම වෙන ගානේ මට මවමල දුක විඳින්න වුණා කියලා එයා දකිනවා නම් එයා මේ සතර මහා ධාතු ඇත්ත ඇති හිටි දැක්කහම මේ සතර මහා ධාතුයේ අම්මා ඉන්නවා කියලා දකින්නේ නැහැ. මජ්ක්‍ධිමනිකායේ මූලපරියායේ සූත්‍රය බලන්නකෝ. ඒ කියන්නේ ලෝකයා පටිවිය පටිවිය කියලා හිතනවා. පටිවිය තමන් ඉන්නවා කියලා මඤ්ඤණා කරනවා. පටිවිය තමන්ගේ කියලා මඤ්ඤණා කරනවා. තමන්ගේ අය ඉන්නවා කියලා මඤ්ඤණා කරනවා. පටිවිය නිසා තමන් ඉන්නවා කියලා හිතනවා. ආපෝවට ආපෝව කියනවා. අහපෝවේ තමන් ඉන්නවා කියලා හිතනවා. මජ්ක්‍ධිමනිකායේ මූලපරියාය සූත්‍රය කියන්නේ උන් ඔය කතාව. දැන් ඕගොල්ලෝ සතර මහා ධාතුයේ අම්මා දකිනවා නම් දුව පුතා සහෝදරය දකිනම් ඥාති හිතේසින් දකිනම් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක දකින්නේ. ඒකයි පටිච්ච සම්පදායේ දන්නා වූ ශ්‍රුතව තාරි ශ්‍රාවකෙක් කරන්න මේක ලෝකය විශ්වාස කරන්නේ නැහැ කිව්වේ මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. මේ ඇත්ත නොදන්නා කම නිසා මෙච්චර දුක් විඳලා තියෙනවා. මේ මෙච්චර මේ වැරද්දෙට මෙච්චර දුක් විඳා කියන එකත් එයාට පුදුමයක් නැහැ. මේකෙන් බේරෙන හැටිත් පුදුමයක් නැහැ පටිච්ච සම්පදායේ දන්නා කෙනෙකුට. එතකොට හොඳට බලන්න මම කියන හැඟීම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් කර්ම නිමිත්ත. මේකට තමයි මම මගේ ජීවිතය ගැන මට ආදරේ සෙනෙහස කියන තැන ජීවිත ආසාව තියෙන්නේ. ඔය හැඩේ බලාගෙන උදැල්ලක් අරගෙන පස් ටිකක් කොටලා වතුර දාලා අනලා හිතේ තියෙන හැඩයට අඳින්න හදන්නකො මගේ රූපේ. සතර මහා ධාතු තුල රූපේ රාසි කරනකොටම ඒ රූපේ හදන්න හේතු වෙච්ච ගති ටික මනසෙ යෙදෙයි. ওই ටික නොදකිනකොට ඕගොල්ලන්ට ආ මේ තමන්ම හදපු එක මේ මගේ රූපේ කියලා ඕගොල්ල රැවටෙයි. එතකොට ඕගොල්ලන්ට පෙනෙයි එහෙනම් කණ්ණාඩියේ මගේ රූපේ පෙනෙන්නෙත් මෙහෙම නේද? වීඩියෝ පටියේ මගේ රූපේ පෙනෙන්නෙත් මෙහෙම නේද? පත්‍රකොළේ මගේ රූපේ පෙනෙන්නෙත් මෙහෙම නේද? කන බුණ ආහාරයෙන් ඇඳුන ඇත්තටමයි කියන මේ රූපය තුල මම පෙනෙන්නෙත් මෙහෙම නේද කියලා පෙනේ. එහෙම දැක්කොත් ඕගොල්ලෝ සතර මහා ධාතුයේ ඇතිවීම නැතිවීම දැක්කොත් කිසිම කෙනෙක් සතර මහා ධාතුයේ ප්‍රපංච කරන්නේ නැහැ. සම්මා දිට්ඨි. ඔන්න ඔය කාරණාව දකිනවා. මේ කාරණාව කෙනෙකුට පෙනෙනවා නම් සතර මහා ධාතුව නේතම් මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සතර මහා ධාතුව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා මෙසේ ඇත්ත ඇති ඇති කෙනෙකුට පෙනෙයි නම් තමන් දිට්ඨි සම්පන්නයි කියලා කිව්වට කමක් නැහැ. හිතාගන්න. හැබැයි යාට මේ සතර මහා ධාතුවේ මඤ්ඤණා කරන්න බෑ. තමන්ව දකින්න බෑ. තමන්ගේ දෙයක් දකින්න බෑ. තමන්ගේ කෙනෙක් දකින්න බෑ. සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම දකින නිසා මනෝමය සිද්ධාන්තයක් නෙමෙයි. යා සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටියම දකිනවා. ඒ ඇත්තට සම්මා දිට්ඨි කියලා කියනවා. මට මෙහෙම ඇත්තක් පේනෙනවා. ඒක ඉදිට්ටි සම්පන්නයි කියලා කිව්වේ අමුතුන් එකක් නෙමෙයි. සෝවාන් කියලා අමුතුන් එකක් නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතුණු ඒත් ලෝකයට නොපෙනෙන ඇත්ත. තව පැත්තෙන් ගත්තොත් බුදුදහම නෙමෙයි මේ කියන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලන්ට දුකේ නැහැටි හා දුක මිදෙන හැටි ගැන සැබෑම සත්‍ය කතාවක් මේ කියන්නේ. ඕගොල්ලන්ට මව්මල දුක ආවේ කොහොමද කියන එකයි මේ කියන්නේ. සතර මහා ධාතුව තියෙන තැනක සතර මහා ධාතුව විපරිණාම වෙනකොට මව්මල දුක වින්දේ කොහොමද? පියාමල දුක වින්දේ කොහොමද? දරුවමල දුක වින්දේ කොහොමද? ඥාත හිතේසින් නැතිවීමෙන් වෙන දුක් විඳින්න උනේ කොහොමද කියන එකයි මේ පෙන්වන දුක දුකේ ඇතිවීම නැතිවීමත් පෙන්වන්නේ. මේ රූපයත් රූපයේ ඇතිවීමත් නැතිවීමත් නොදන්නාකම නිසා ඕගොල්ලන්ට මේ දුක ඇවිල්ලා තියෙන අවිද්‍යාපච්චය. අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතකොට මේ සතර මහා ධාතුව ගත්තාම අපි නිකමට කියන්නේ දැන් මේක මේ රූපයට කියනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් රාසි වෙච්ච එකක් කියලා. මේක හදන්න ඉස්සෙල්ලා යම් කිසි කෙනෙක් මනසෙන් අවිද්‍යාවෙන් කර්ම නිමිත්තක් හිතේ උපදවාගෙන ඒකට වටාපත කියලා නම් කළා මේක හදාගන්න කියන ඕනෙකම නිසා හිතේ තියෙන ඒ ගති ටිකට සතර මහා ධාතු අවකාශ ධාතු රාසි කළා. මේ සතර මහා ධාතු රූපේ මේක හදන්න හේතු වෙච්ච ගති ටිකම මේ මනස ආපහු යෙදුනා වටාපත කියලා. ඌදී ඌ විදිහට ඇත්ත ඇති හැටිය දන්නේ නැතිකම නිසා එයාම එයා ඇති කරපු සංකාරය රැවටුණා. එයාම හදපු රූපෙට එයා වටාපතයි කියලා මේකට බැඳුනා. අවිද්‍යාව තරියට වෛරසයක් වගේ බෝ වෙනවා. එයාගේ මෝඩකමෙන් මේකට වටාපත කියනකොට ඒ දෘෂ්ටානු ගතියට ගිහිල්ලා සතර මහා ධාතු රූපය දකිනකොට මේ නිමිත්ත හිතේ ඇති කරගෙන අපිත් වටාපත කිව්වා. දැන් අපිත් නිමිත්තක් හදාගත්ත වටාපත කියලා. දැන් මේ රූපය දකින ගානේ අපේ නිමිත දැන් අපි සිහි වෙනවා. ඊට පස්සේ දැන් අපි මේ රූපය දකිනකොට වටාපත කියලා නිමිත්ත සිහි වෙනවා. නිමිත්ත සිහි කළා මේ රූපය හොයනවා. අලුතෙන් කෙනෙක් ආවම තයාගේ ඇස් ඉදිරිපිටට ඉන්නේ සතර මහා ධාතු රූපය නිසා සංඥාවක්. එයා ඒකට කියන්නේ මොකද්ද? මේක වටාපත කිව්වහම එයත් මේ නිමිත්ත හිතට අරගෙන මේක වටාපත කියලා හිතට තමන්ම මේ නිමිත්තට නම් කළා පරිහරණය කරනවා. මේක දකින ගමන් තමන්ගේ නිමිත්ත සිහි වෙනවා. හැමෝම සතර මහා ධාතු යඩින් යද්දී උඩින් අවිද්‍යාව තුල ගනුදෙනුවක් ලෝකයක් හදාගෙන ගනුදෙනු කරනවා. මේකට තමයි ලෝකය කියලා කියන්නේ. අපි ඔක්කොමලා ඉන්නේ සප්නෝපමා කාමා කියලා කියන්නේ හීනයක තියෙන ලෝකිකුයි. සතර මහා ධාතුව යටින් තියාගෙන උඩින් හීන ලෝකෙක ජීවත් වෙන්නේ ඔක්කොම පාවෙන නිකන් අර ප්‍රේත ලෝකෙක වගේ. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා හීනෙකින් පෙනෙන්නේ ඒකයි. ඕගලන්ට අඩු නැතුව ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් උයන් මිනිස්සු දුවනවා පයින් ඔක්කොම අඩු නැතුව පෙනෙන්නේ. මේ දැනුත් ඒ සිද්ධියමයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් මේ හීන ලෝකෙන් මිදෙන මේ ලෝකයේ හීනයක් කියන එක තේරෙන්නේ සතර මහා ධාතුව කුමන හෝ පරයයකින් එක තැනකින් සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් විතරයි මේක හීනයක් කියන එක තේරෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් තතුසේ දන්නවනම් දකිනවනම් එයාට දර්ශන විසුද්ධිය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ එයා හදා ගන්නවා දක්ෂ වික්ත පඬිත දොරටුපාලයෙකු. සතිපට්ඨාන කියන්නේ ඒකට සීහ පිහිටුවාගෙන හදා ගන්නවා. හදාගෙන දොරටු වලට තියාගෙන ඌ පරිදි තමයි වචනය පවර්ලා දෙන්නේ. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා නෙමෙයි. ඇස් ඉදිරි පිටට එනකොට කන බොන ආහාරයෙන් ඇදුණු කෙස්ලොම් නේද තම්මස් ආහාරයෙන් යුක්ත සතර මහා ධාතු රූපේ දකින්න මේ කෙනෙක් කියන අදහස එනවනේ. හැම වෙලාවෙම තමන් දන්නවා දැන් සතර මහා ධාතු රූපේ දකින්නකොට තමන් තුල ආශ්‍රය වේදිලා කියලා දකිනවා. ආශ්‍රයයන්ගෙන් රූපය පරිහරණය කරන්නේ නැහැ. අනිත් පැත්තට යන්නේ නැහැ. නගරේමියට පණිඩේ පවර්ලා දෙනවා මිසක නගර හිමියන්ට එළියේ දේවල් තියෙනවා ඉන්නවා කියලා එළියට ගන්න හදන්නේ නැහැ. ඌදී ඌ විදියට පවර්ලා දෙනවා. ඌදී ඌ විදියට පවර්ලා දෙන්න පුළුවන්කම තියෙන්නේ දර්ශන විසුද්ධියක් තියෙනවනම් විතරයි. දැන් සතර මහා ධාතුව සතර මහා ධාතුව විදියට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ එයා සතර මහා ධාතුව සතර මහා ධාතුව ඇති වෙච්ච හැටිත් නැති වෙන හැටිත් දන්නවනම් විතරයි. දැන් මේ රූපෙට අපි මේක හිතාගෙන ඉන්නේ පීරිසිය කියලා. දැන් මේ රූපේද අවිද්‍යා කර්ම තණ්හාහාරයෙන් හැදුනේ. කොහොමද අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදුනේ කියලා කියන්නේ? මේ රූපය අවකාශ ධාතු රාශි කරන්න ඉස්සෙල්ලා යම් කිසි කෙනෙක් අවිද්‍යාවෙන් මේ වගේ නිමිත්තක් හදාගෙන ඒකට පීරිසිය කියලා නම් කරලා ඒක හදාගන්න තියෙන ඕනෙකමත් හින්දා සතර මහා ධාතුයේ නානත්වයක් තියෙනවා. නානත්වය උදව් කරගෙන ධාතුව තුළ හිතේ තියෙන හැඩේ බලාගෙන මේක අවකාශ ධාතු තුළ රාශි කළා. රාශි කරපු gati ටික රාශි කරන්න හේතු වෙච්ච gati ටිකම ආපහු මනසේ යෙදුනා. නමුත් ඒ බව නොදන්නා කම නිසා රූපේ සතර මහා ධාතුයි කියලා හිතාගෙන මේකෙම ඇල්ලලා ඉන්නවා. තමන්ම තමන්ගේ කර්මයට හදාගත්ත රූපෙට තමන්ම ඇලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි, අයසාව මලං සමුට්ටිතං තදුට්ඨාය තමේව කාදති ඒවං අතිදෝන චාරිනං සකකම්මානි නයන්ති දුග්ගතින්. යකඩෙන් නැගුණු මලය ඒ යකඩෙම කල විනාශ කරනවා. යකඩෙකින් මලකඩයක් ඇති වුණොත් වෙන යකඩයක්ද කන්නේ? ඒ යකඩෙම කල විනාශ කරනවා. ඒ වගේ නුවණ නැති කෙනා අනුවණකමට උපදන ලද කර්මයට, කෙලෙස් වලට, කර්මයට එයාම දැවෙනවා, එයාම පිච්චෙනවා, එයාම දුකටපත් වෙනවා. එතකොට මේ සතර මහා ධාතුවේ තමන් කියලා, සතර මහා ධාතුව තමන්ගේ කියලා, සතර මහා ධාතුව තමන්ගේ ආත්මයයි කියලා අපි බැඳිලා ඉන්නව නම් මේ පටිච්ච සම්පදාය නොදන්නාකම නිසායි. ওই සිද්ධියමයි පෙන්වන්නේ. අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියන්නේ දැන් අම්මා කියලා මුලින් සිහිවෙන සිද්ධාන්ත ටික තමයි මේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියන්නේ. ඔකට තණ්හා උපාදාන කියන ගති ටිකක් තියෙනවා. නමුත් කර්ම ගතිය ප්‍රධානයි. මේ ටික නිසා අම්මා බලන්න යනවා කිව්වහම අනාත්මෝ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ස්කන්ධ පංචකේ උපදවා ගන්නවා. ඒ ටික තියෙන්නේ රූපේ ආහාර ප්‍රත්‍යයෙන්, වේදනා සංඥා සංකාර ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් පෙනෙනවා කියන සිද්ධිය. ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න ස්කන්ධ ටික දකිනකොටම තණ්හා උපාදාන බව කියන්නේ මේ අවිද්‍යා සංකාරයෙන් හටගත්ත නිමිති ටික ආපහු කැමැත්ත කියන කාරණාවත් එක්ක යෙදෙනවා. මේ පටිච්ච සම්පාදයේ පෙන්වන්නේ තුන් කාලයකින්. ඒකයි පටිච්ච සම්පාදයේ දන්නවා, චතුරාර්ය සත්‍ය දන්නවා කියන්නේ. මෙන්න මේ හැමයි අපිට ලෝකේ ඇති උනේ කියන එක පෙන්නනවා. මේ කෙලෙස් ටික යෙදිලා කර්ම ටික නිසා ස්කන්ධ උපදවාගෙන උපන්න ස්කන්ධ ටික දකිනකොටම කෙලෙස් කර්ම යෙදුනහම මේ ටික නොදන්නාකම නිසා පටිච්ච සම්පාදයක් වෙනවා. පටිච්ච සම්පදයේ නොදන්නාකම නිසාම අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ පංච උපාදන ස්කන්ධ දුක නිර්මාණය වෙලා ජාති ඉපදීම ඇති වෙලා අපිට කෙනෙක් ඉපදිලා ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස. පටිච්ච සම්පාද චක්‍රය මේ විදිහට යෙදුනහම ඒ කියන්නේ අවිද්‍යා කර්මයන්ගෙන් අම්මා කියන ගතිය හම්බ වෙනවා. ඒ ටික නිසා අපි විඥානාව ප්‍රසාරතන පස්ස වේදනා කියන්නේ පෙනෙනවා කියන අවස්ථාව හදා ගන්නවා. පෙනෙනකොට පෙනෙන දේ හදාගෙන උදව් වෙච්ච ගති ටිකම මනසේ යෙදෙනවා. තණ්හා උපාදාන කියන්නේ ওই ටික නොදකිනකොට වෙන්නේ මොකද්ද? බාහිර භවය හදා ගන්නවා. මේ ගති ටික මෙහි තියෙනවා කියලා හිතා ගන්නවා. එතකොට ඒකලේ මොකද? ජාති. අම්මව උපදවා ගත්තා, තාත්තව උපදවා ගත්තා. ජාතිපච්චය ජරා මර ශෝක පරිදෙ දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. තාත්ත කියන එක ඉපදුනොත් අම්මා කියන එක උපන්න දුක උපන්නේ. දුක උපන්නොත් පින්වතුනි දුකේ ඇති බවත් දුක, දුකේ නැති බවත් දුක. ආයෙ බේරෙන්න බෑ. දුක නැති වුණා කියලා ලෝකෙට සැපක් එන්නේ නැහැ. තාත්තා නම් තාත්තා ලෙඩ වුණොත් ඕගලන්ට සැපද? තාත්තා මහලු වුණොත් සැපද? තාත්තට කවුරු හරි ගැන්නොත්, ගැහුවොත්, බැන්නොත්, තාත්තට කණ්ඩ බොන්න බැරුණොත් මේ නිසා තාත්ත ජීවත් වීම නිසා දුක එන්න පුළුවන් දෙයිද? දුක එනවා. හොඳයි, හදිසියේ තාත්ත මැරුණොත් ඒක දුක තමයි. හදිසියේ තාත්ත මැරුණොත් දුක නැති වුණා කියලා සැප දෙන්නේ? ඒක තවත් වැඩිදුර දුකක් මිසක. එතකොට තාත්ත ඉඳීමත් දුක, තාත්ත නැති වුණත් දුක. හිටියොත් ජරා ව්‍යාධි ධර්මයන්ගෙන් දුක, නැති වුණොත් මරණයන්ගෙන් දුක. ජාතිය තිබුණොත් ඉඳීම නිසා දුක, මැරීම නිසා දුක කියන එක තමයි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස්ස කියලා කියන්නේ. මේ කොයි පැත්තෙනු දුක, උපන්නු දුක. ඔගොල්ලු ජරා මරණ දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? ජාති නිරෝධෝ, ඉපදීම නැති වුණොත් දුක නැහැ. එහෙනම් කුමන ධර්මයන්ගේද ඉපදීමද? ජරා මරණ ධර්මයන්ගේ ඉපදීම. තාත්තා ළඩ වෙනවා නම්, මහලු වෙනවා නම් තාත්තා නූපන්නොත් තාත්තගේ ජරා මරණය උපදින්නේ. තාත්තන් උපදින්න නම් කොහොමද වෙන්නේ? පටිච්චසමුපාදය අවබෝධ වුණොත්. මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටිකෙන් නැත්තම් එතනද අවිද්‍යා කර්ම තණ්හා ටිකට රාසි වෙච්ච ඒ රූප මිටි තියෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටිකට රාසි වෙච්ච සතරම ධාතු ටික බලාගෙන ඒ ටික හදන්න හේතු වෙච්ච ගති ටික මනසෙ යෙදුනා කියලා දැක්කොත් ඕගොල්ලෝ පින්වතුන්ට කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා භවය හැදෙන්නේ නැහැ. භවය නැත්තම් බාහිරය තුල මේ රූපේ තත්තා කියන කාරණාව ඕගලන්ට නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම වුණොත් මැරිච්ච තත්තා වෙනුන්ව දුක් විඳින්න බෑ. අතීතයේදීත් මේ වැරද්ද වෙලා තියෙනවා මිසක මැරෙන්න තත්තා හිටියද කියන ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් මැරෙනවද කියලා අහුවොත් මැරෙන්න ජීවත් වෙනවද කියන ප්‍රශ්නයක් එදී. සංයුත්ත නිකාය අනුරාධ කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය පෙන්නනවා අනුරාධ මරණය ගැන කතා කරන ජීවත් වෙන්නේ කින්නොද කියලා බලන්නකෝ කියන බුදුරජාන් වහන්සේ. එතකොට ඕගොල්ලෝ දැක්කොත් මේ හේතු ටික නිසා මේ ස්කන්ධ පංචකය හදා ගන්න, මේ ස්කන්ධ පංචකය බලාගෙන මේ හේතු ටික යදනවා කිව්වොත් ස්කන්ධ පංචකයේ සත්‍ය පුද්ගලයන් නොදැක්කොත්, මේ සතර මහා ධාතුයේ තමන් නොදැක්කොත්, තමන් ඉපදීම නිසා, තමන් ලෙඩ වෙච්ච නිසා, තමන් මහලු වෙච්ච නිසා, තමන් මරණකම නිසා දුකෙයිද? තමන් කියන එක උපන්න දුක උපදිනවා. අම්ම මේ කතා කරන ධර්මය ගැඹුරුයි, ඇත්තටම ගැඹුරුයි. නමුත් මේ සංකල්පයක් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට නුවණක් තියෙන කෙනාට මේ සම්මා දිට්ඨිය කියන තැනට තබල මේ දැන් දුකෙන් මිදෙන්න පුළුවන් දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. එතකොට මං කියන එකක් ගැන කවර කතාවද? ඕගොල්ලන්ගේ ජීවිතයේ සැබෑවටම ඕගොල්ලන්ට දුක ආවේ මෙහෙමයි කියන කතාවයි මේ කියන්නේ. ඕගොල්ලන්ට දුකෙන් මිදෙන්න තියෙන්නේ මෙන්න මේ දොරටුවයි කියන කතාව කියන්නේ. දැන් අද අපි මරණය දකින්නේ මොකද? දැන් අද අම්මා නැත්තම් තාත්තා සිහි කරන්න පුළුවන් ගති ටික එහෙමම තියෙනවා. නමුත් මේ ගති ටික මගේ මනසේ යම් රූපයක් දකින කරනම් උපදින්නේ ඒ උපදින මනසේ උපදින මේ ගති ටික නැවත සිහි කරගන්න තියෙන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූපය නැති වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. කනබුන ආහාරෙන් හැදිච්ච රූපය නැති වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. දැන් එහෙම රූපයක් නැති නිසා ඒ රූපය දකිනකොට අම්මා මේ මගේ අම්මා කියන ගතිය සිහි කරගන්න බැරි වෙලා. ඒ හින්දායි අපි මැරිලා කියන්නේ. මේ සතර මහා ධාතුවේ නැතිකම අපිට මරණ වෙලා මේ තියෙන්නේ. නමුත් අර අම්මා කියලා සිහි කරගෙන දුක් විඳින්න පුළුවන් හේතු ටික එහෙමමයි. අද හම්බ වෙන්නේ නැත්තේ ආහාර ප්‍රත්‍ය නැතිකම හින්දා විතරයි. අවිද්‍යා කර්ම තණ්හා ටික තියෙනවා. ආහාර නිරෝධ වෙලා නිසා මෙතන. කනබුන ආහාරය. නමුත් ඍතු ප්‍රත්‍යයෙන් හටගත් රූපේ බලගෙන තම අම්මා පෙනෙනවා. ඒ කියන්නේ ෆොටෝ එක දැකලා සැනසෙන්න පුළුවන්. එතකට නමුත් මේ වෙලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ නැතිකම හින්දා අපිට මරණ වෙලා. කෙනෙකුගේ මනසේ මේ අවිද්‍යා කර්ම ටික ගෙවුනොත්, ගෙවා දැම්මට පස්සේ මේ සතර මහා ධාතු රූපේ නැති වුනොත් ඒක මෙයාට නිවන වෙනවා. මරණ නෙමෙයි, ඒ රූපය නිරුද්ධ වෙලා නිවීම වෙනවා. මෙන්න මේ ධර්මතාවය ඕගොල්ලෝ එකක් අරගෙන ඕන්නම් ගෙදර ගිහලා සෙල්ලම් බත්තු යන්න ඕන කාලේ, ඒ කියන්නේ ඕන්නම් හිතේම වතුර ටික උද්දාලා මැටි ටික, ඇත්තට මේව කිරීමත් හොඳයි. ඉස්සෙල්ලා හිතේ හැඩයක් හදාගන්න, මම මේ විදියට හදන ඕනනම් අලුතෙන් නමුකුත් ඒකට දාගන්න. දාගෙන හිතේම චිත්තජ රූපයක් හදාගෙන හිතින් රූපයක් හදන මේ විදියට මම හදනවා මුට්ටිය ඇතුලේ ඇතිලියක් කියලා අමුතු නමකුත් දාගෙන එකක් හදන. දැන් එහෙම ඒවා නැහනේ. හිතාගෙන දැන් අලුතෙන්ම හදේ සකස් කරගන්න පුළුවන් ඕන විදිහට සංකාරය. හදාගන්න ඕනේ කැමැත්තත් නිසා වතුර ටිකක් දාලා මැටි ටිකක් අරගෙන අනලා අමුතු විදිහට මුට්ටියක් හදලා ඒක ඇතුලේ ඇතිලියකුත් හදන්න මොකක් හරි එක. ඒ විදිහට එකක් හදනවා. හදනකොටම තමන්ට අර ගති ටික ආපහු යදී. එතකොට තමන්ට හොඳට තේරෙනවා හිතේ තියෙන ගති ටිකට පටවිය ධාතුව රාසි කළා, රාසිච්ච පටි ධාතුවේ මම මේ ටිකම අපව සිහි කරගෙන මම මොන මොන විදියට හිතුවත් අන්තිමට පටවිය පටිවිය විතර වෙනස් වෙලා නැහෙනි. ඊගවට ඔයාට පෙනේ බැරි වෙලා හරි දැන් මේ හැඩේට කොතනක හරි රූප තිබුණොත් මට මේ නමින් ඉදිරිපත් වෙයි නේද, මේ නමත් එක්ක තියෙන ගති ටික ඔක්කොම සිහි වෙයි නේද කියලා ඕගොල්ලන්ට තේරෙයි. එහෙනම් හැමදාම මට අම්මා තාත්තා දුව පුතා කියලා සිහිවිලා තියෙන අන්තිමට මගේ මනස නේද? පුංචි ළමයි වැලියක සෙල්ලම් කරනවා වගේ මම සතර මහා ධාතුර නන්දාගෙන සෙල්ලම් කරනවා නේද කියලා තේරෙයි. දැන් ඕගලන්ට gedara කියලා දැන් මේ වෙලාවේ සිහි කරන්න පුළුවන් නේ. ඕක තමයි අවිද්‍යාවපච්ච සංකාර කර්ම නිමිත්ත. gedara යන්න ඕනේ කියන කැමැත්තක් තියෙන තණ්හාව. ඔය හිතේ තියෙන හැඩෙන්ට නිර්මාණය වෙච්ච සතර මහා ධාතුර රාසි වෙච්ච රූප හොයන්නේ. හොයාගෙන ගිහිල්ලා ධාතුව සමාන වෙනකොට සංඥාවක් උපදිනවා. මේ හේතු ටිකට ඔය හැඩේට අවකාශ ධාතු තුල රාසි වෙච්ච සතර මහා ධාතු නිසා සමාන සංඥාවක් උපදිනවා. උපදිනකොටම මේ ගති ටික තේරුම් සිහි කරගන්න යන්තම් gedetta ආවා කියලා. එතකොට අන්තිමට මේ සතර මහා ධාතුව ඇසුරු වෙන්නේ, මේ හැප්පෙන්නේ ඇගේ අහු වෙන්නේ, මේ හැම දෙයක්ම සතර මහා ධාතුව. නමුත් මනසේ තියෙන කෙලෙස් වලින් අපි ඒවා ස්පර්ශ කරන එක තණ්හා වශයෙන්, දික්ටි වශයෙන් පරාමර්ශනය කරනවා කියලා කියන්නේ. මෙන්න මේ කාරණාව යම් කිසි කෙනෙක් දැක්කොත් මේ දීර්ඝ සංසාර ගමන මේ ජීවිතේම නිර්මාණය කරගන්න අවසන් කරගන්න පුළුවන්. හැබැයි මේ දර්ශනේ මම කලම කිව්වා, මම කතා කරන මේ ධර්මයේ ගැඹුරුයි. ගැඹුරු වුණාට මේක ගැඹුරු අද අපි නොගැඹුරු නිසා ධර්මය කෙනෙක් ගාවට එනකොට ගැඹුරු වෙනවා, කෙනෙක් ගාවට එනකොට නොගැඹුරු වෙනවා කියලා ධර්මය මූණ බලාගෙන කටයුතු කරන්නේ නැහැ. ධර්මයේ එකම මට්ටම කිලෝ 5ක බරක් අවුරුදු 3-4ක 5ක පොඩි ළමයක් අතර දුන්නොත් වැඩි වෙලාවක් තියාගෙන ඉන්න බෑ. අවුරුදු 20ක් 25ක් වෙන තරුණයෙක් අතර දුන්නොත් ගොඩාක් වෙලා තියාගෙන හිටිය හැකි. මොකද කිලෝ 5 පොඩි ළමයා ගාවට එනකොට බර වැඩි වෙලා ලොකු කෙනා ගාවට එනකොට බර අඩු වුණාද? පහ පහමයි. මේක පුද්ගලයාගේ දරා ගැනීම හා නොහැකියාව මත. පොඩි ළමයේ ලොකු ළමයෙක් වුණාම එයාටත් මේක බර නැහැ. ඒ වගේ කිලෝ පහ පහම වගේ ධර්මයේ ධර්මයමයි. පොඩි ළමයට මේක බර වැඩි වගේ නීවරණයන්ගෙන් පිරිච්ච මනසට මේ දර්ශනේ ගැඹුරුයි තේරෙන්නේ නැහැ. ලොකු කෙනාට බර නැහැ වගේ නීවරණ ධර්මයන් අඩු මනසට මේක ටග්ගල තේරෙනවා. පොඩි ළමයා ලොකු වෙච්ච දවසට මෙයාටත් බර නැහැ වගේ නීවරණ ධර්මයන්ගෙන් චිත්තය ගෙවා ගත්තොත් නීවරණ ධර්ම දුරු වෙච්ච මනසට එදාට මෙයාටත් මේක නිබරයි. ඒ නිසායි මේ වගේ දර්ශනයක් පෙන්වුවාම කල්යාණ මිත්‍රසලෙන් සද්ධර්ම ශ්‍රවණි මහා අමුතු දෙයක් කිව්වා වගේ තැනක් තේරෙනවා. තේරුණාම ඊට පස්සේ තමයි යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන්නේ නොදැක්ක දේ දැක ගන්න දැන් යන්නේ. සතර මහා ධාතුයේ ශුන්‍යතාවය දැක්කේ නෑ මෙයා. අහලා දන්නවා දැන්. ඒක දැක ගන්න යනවා. දැක ගන්න යනවා. ඒ නිසා මේ යන ගමනේදී සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන දැන් උදව් කරගන්නවා. එයා කය වචන දෙක සංවර කරගන්නවා හැකි පමණකින් හිත සංවර කරගැනීමට උපකාර වෙනස. පන්සිල් හෝ අටසිල් හෝ ආජීවස්තමක සිල් හෝ උපෝසත සිල් කුමන ආකාරයකින් කය වචන දෙක හොඳට සංවර කරගන්නවා. සංවර කරගන්නේ මොකටද? හිත සංවර කරගන්න උපකාර වෙනස. එහෙම සංවර කරගන්නවා ඒකට කියන සීලය කියලා. සීලය කුමකටද? සමාධියට. ඊට පස්සේ සමාධිය කියලා කියන්නේ සිතේ එකඟකම. ඕගලන්ට සිතේ ඇති වෙන නිමිත්තක් අරගෙන සමාධිය කුමකටද? විදර්ශනාවට. සමාධිය කියන්නේ සිතේ නිමිත්ත කරගෙන මේක නේද කර්ම නිමිත්ත කියන්නේ කියලා ඔහොම හිතන්නවත් කල නැහැ අද. කියන්නේ සිතුවිලි වතුරක් ගලනවා වගේ ගලාගෙන යනවා. එකක් සීවලා බලන් ඉස්සෙල්ලා තව 10ක් ඇවිල්ලා ඊට උඩින්. ඒ හින්දා ඕගලන්ට යමක් මෙනෙහි කරන්න ඉඩ නැහැ. බෑ හිත වේගවත් වැඩි. ඒ හින්දා හිතේ වේගවත්කම අඩු කරගන්නවා. මේ විදර්ශනා කරන්න පහසු වෙනස. චිත්ත ඒකගතාවයක් ඇති කරගන්නවා. ඒකට බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය හෝ සම 40 කමඨහන් වලින් ඕන එකක් අරගත්ත හැකි. අරගෙන හිත සමාධි වුණාම හිතේ හිතේ කතා කරන ගතිය අඩු වුණාම හිතේ දුවන වේගය අඩු වුණාම ඕගලන්ට හිතට පහළ වෙන චිත්තජ රූප හොඳට ප්‍රකටයි. gedara kiyala sihi karanakotama ඕගලන්ට මේ තමයි මගේ මනසේ තියෙන කර්ම නිමිත්ත නේද? මේකට තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා කිව්වේ. මේ නිමිත්ත එක්ක නේද මම ගනුදෙනු කරන්නේ? මගේ හිතේ තියෙන කැමැත්ත ආසාව ඕනකම කියන එක මේ නිමිත්ත එක්ක නේද තියෙන්නේ කියලා ඕගලන්ට තීරණය කළ හැකියි. මම gedara බලන්න කියලා ගිහාම වෙන්නේ මේ හැඩේට අවකාශ ධාතු තුළ රාසි වෙච්ච රූපයක් ඇස් ඉදිරිපිට එන එක. එනකොට මේ ගතිය මගේ මනසේ ආපහු සිහි වෙනවනේ. අනේ මේ මගේ මනසේ තියෙන සිතුවිලි අවබෝධ කර නොගැනීම නිසා මම සතර මහා ධාතුයේ ගෙවල් දොරවල් කියලා බැඳිලා ඉන්නවා නේද? හොඳට විදර්ශනා කළ හැකි. කිසිම වෙලාවක කඩලා කුඩු කළා බලන එකක් නෙමෙයි විදර්ශනා කියන්නේ. ඇත්ත ඇති හැටි බලන්න කියලා මම මිසක යමක් උපද්දලා බලන්න කියන්නේ නැහැ. මේ පෙනෙන රූපේ මේක රූප කලාප කඩලා බැලුවොත් මම තියෙන දේ තියෙන විදිහට බැලුවා නෙමෙයි මම යමක් උපද්දලායි බැලුවේ. නමුත් තියෙන දේ තියෙන විදිහට බලනවා සම්මාදිට්ඨි ඌදී වූ විදිහට බලනවා නම් මේ තියෙන ආකාරය සැකසුනේ කොහොමද? අවිද්‍යා කර්ම තණ්හාවෙන් සතර මහා ධාතු රූපේ බලාගත් හැදුනා. ඒ රූපය දකිනකොට මගේ මනසේ ප්‍රපංචය දෙනවා කිව්වහම මේ රූපය සතර මහා ධාතුයි කියන එක හොඳට පැහැදිලි වෙනවා. ඒකයි සතර මහා ධාතු සතර මහා ධාතු හැටියට දකිනකොට පටවිම් පටවිතෝ ඤත්තෝ පටවිස්මින් නිබ්බින්දති කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්ජති කලකිරෙනකොට සතර මහා ධාතු නොයැලෙනවා. නිබ්බින්දින් විරජ්ජති විරාග විමුච්චති නොයැලෙනකොට කෙලෙසුන්ගේ මනස ආශ්‍රයෙන් මිදෙනවා. විමුක්තස්මි විමුක්තමීති ඥානං හොති මිදුනහ මිදුනා කියන නුවණ එනවා. මේ ඇත්ත දැක්කහම සතර මහා ධාතු ඇත්තිය දැක්කහම මේකේ කලකිරෙනවා. කලකිරෙනකොට මේ සතර මහා ධාතුයේ දුව පුතා අම්මා තාත්තා අයියා කියලා ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති වුනහම මනසේ තියෙන අම්මා තාත්තා දුව පුතා කියන ගති ටික ගෙවිලා යනවා. නොයැලෙනකොට මේ ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා. මිදුනහ මිදුනා කියන නුවණ ඉතුරු වෙනවා. මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය විතරක් ඉතුරු වෙනවා යාට. ඔකට කියන ශුන්‍යෝගාමී කියලා. රාතන් වහන්සේ කියලා. ස්පර්ශ ආයතන හයේ කිසිම ගනුදෙනුවක් නැහැ යාට. ස්පර්ශ ආයතන හයේ කිසිම නෑදෑයක් නැහැ යාට. ස්පර්ශ ආයතන හයේ කිසිම වස්තුවක් නැහැ යාට. මේ ස්පර්ශ ආයතන හය මේ ස්පර්ශ මනසේ තියෙන ගති ටිකෙන් ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය කිව්වේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. මනසේ තියෙන ගති ටිකෙන් ස්පර්ශ ආයතන හය උපද්දනවා. ඒක ආහාර ප්‍රත්‍යයෙන් අනාත්මෝ අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ ධර්මතාව ටිකක් තියෙනවා. ඒ ගති ටික උපද්දලා උපන්න ස්කන්ධ ටික බලාගෙන මනසේ තියෙන ආශ්‍රව ටික අපහු සිහි කරගන්නවා. අපි ආශ්‍රව පරිහරණය කරන ස්කන්ධ ටික පැත්තක. මේ පෞතින ස්වභාවය කවදාවත් අපි ස්පර්ශ කරන්නේ නැහැ. දැන් මේ වැරද්ද හොයාගෙන මනසේ තියෙන ගති ටිකකට ස්කන්ධ ටික හදාගෙන හදාගත්ත ස්කන්ධ ටික නිසා මනසේ මෙබඳු කෙලෙස් කර්ම ටිකක් යෙදුනා කියලා දැක්කහම මෙයා හැම වෙලාවෙම මෙතන තියෙන ඇත්ත තමයි විදර්ශනාවට පෙන්වන්නේ. සැබෑම ස්වභාවය. එහෙම පෙන්වන්න මනසේ තියෙන මේ ආශ්‍රව ටික ගෙවිලා යනවා. ඒකටයි සමුදේ ධම්මනුපස්සව කායස්මින් විහෙරති වය ධම්මනුපස්සව කායස්මින් විහෙරති සමුදේ වය ධම්මනුපස්සව කායස්මින් විහෙරති කියන්නේ මේ රූපය ඇතිවීම නැතිවීම බලන්න කියලා. ඒ බලනකොට තේරෙනවා. එතකොට මෙන්න මේ පටිච්ච සම්පදාය කෙනෙකුට දැක්කොත් අවිද්‍යා කර්ම කියන කාරණාටික නිසා අනාත්මෝ ශුන්‍යතෝ අනිමිත්තෝ ස්පර්ශ ආයතන හය උපද්දලා උපද්දු ස්පර්ශ ආයතන හය ආරම්භය කර්ම තණ්හා කියන ගති ටික ආපහු මනසෙ යෙදිලා ඒ ගති ටිකෙන් නැවත ස්පර්ශ ආයතන 6 හදනවා කියලා පේනනවා. මේක තමයි චක්‍රය. මෙන්න මේ විදිහට පටිච්ච සම්පදාය දැකලා අර වගේ සීලයක පිහිටලා සමත කමඨානකින් හිත එක්තෙන් කළා හිතේ වේගවත්කම අඩු වුණාම උපදින අරමුණු ඔය වගේ විදර්ශනා කරන්න. වෙනද වගේ බාහිර ඉඳලා අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කිය දැන් හිත හිත දුක් වෙන්න හෝ සතුට වෙන්න බෑ. තමන්ට තමන්ගේ මනස පෙනෙනවා. මේ තමයි කර්ම නිමිති. මෙතෙන්ද සිහි කරනකොටම පෙනෙනවා මේ තමයි කර්ම නිමිති. සතර මහා ධාතු රූපය හදාගන්න හේතු වෙන ගති ටික මේ ගති ටික උදව් කරගෙන තමයි සතර මහා ධාතුව නැවත තියෙන තැනට යන්නේ. ගියාම මේ හැඩයට රාසීච්ච සතර මහා ධාතු දකිනකොට ආපහු මේ ගති ටික මනසේ දෙනවා කියලා දකිනවා මිසක මේ ගති ටික බාහිර දිනවා කියලා දකින්නේ නැහැ. මේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියන ගති ටිකෙන් සතර මහා ධාතු රූපේ උපද්දලා සතර මහා ධාතු රූපේ දකිනකොට ආයෙත් මේ ගති ටික තමන් තුළ යෙදෙනවා කියලා දකිනවා. බාහිර ස්පර්ශ ආයතනය ශුන්‍යතාවය දුව පුතා අය කාම භවයේ දකින්නේ සමන්ගේ මනස තුලින් චේතනා භව ලෝකයේ දකින්නේ තමන්ගේ මනස තුලින් ආයතන හය තියෙන තක් ලෝකය සම්මා දිට්ඨියටයි තමන් තුලින් හම්බ වෙන්නේ. එහෙම නැති කෙනාට ස්පර්ශ ආයතන හයෙන් ලෝකේ හම්බ වෙන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මවාගෙන ජීවත් වෙන මට්ටමට තමයි කාම ලෝකය කියලා කියන්නේ. ස්පර්ශ ආයතන හයමයි හය ජීවත් වෙන එකට තමයි කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා කියන්නේ. ස්පර්ශ ආයතන හය ජීවත් වෙන එකට ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි දැකලා ස්පර්ශ ආයතන හය නොයලි මිදෙන එකට නචකින්ච ලෝක උපාදීති. මේ ස්පර්ශ ආයතන හය කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණු තැන්ට කියන රහතන් වහන්සේ කියලා. ස්පර්ශ ආයතන හය සැබෑම ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක් තියෙයි. ස්පර්ශ ආයතන හය වෙන් වෙලා ඒකයි මේ ස්පර්ශ ආයතන හය මාර්ය කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හය හිටියොත් ඒකාන්තින් ජරා මරණයටපත් වෙනමයි. ඕගොල්ලෝ මේ කාමෙන් සතුට වෙනවා කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් සතුට වෙනවා. සතර මහා ධාතුවේ තමන්ගේ මනසේ තියෙන ඡායාව සතර මහා ධාතුවට පතිත වෙලා ඒ කියන්නේ දැන් ඔය තිරසංගත සතෙකුට එහෙම ටෝච් එකක් එහෙම ගැහුවොත් ඌේ එළියට බුරබුරා පනිනවනේ. හේතුව වෙන කොහේ ඵලය මෙහෙ මෙහෙට බිරුවා කිව්වා ආලෝකයට කවදාවත් ඕක නැති කරන්නවත් මුකුත් කරන්න බෑ. ඒ වගේ බාහිර දුව පුතා අම්මා තාත්තා වෙච්ච ගති ටික තියෙන්නේ මනසේ. ඒ ගති ටික ධාතුව මත පතිත වෙලා අපි ධාතුවට පනිනවා. එළිය වදින වදින තැනට පනිනවා අපි පළඟටිය වගේ. හරර කතාවක තියෙන්නේ මේ උම්මංග ජාතකයේ මණිකේ ඡායාව පොකුණට වැටලා පොකුණේ වතුර ඉහින්නේ. අහලා තිනවා නේද? තල් ගහේ තියෙන මණිකේ ඡායාව පොකුණට වැටලා පොකුණේ තියනවා කියලා පොකුණේ හිනවා. ඒ වගේ මනසේ ඡායාව සතර මහා ධාතුවට වැටිලා සතර මහා ධාතුව ස්පර්ශ කරනවා. මේ උපස්ථාන කරනවා, කවනවා, පොවනවා, නාවනවා මේ ඔක්කොම. මේ ඡායාව මෙහෙට පතිත වෙලා ඒකයි මේ තියෙන්නේ පෙන්වන්නේ අන්තිමට. මෞදුත පඬිතු විතරයි ඡායාව ගහේ තියෙන කියලා හඳුනාගත්තේ. මේ මේ ගහේ තියෙන එකේ විතරයි කියලා හඳුනාගත්තේ. ඒ වගේ අපිට නුවණක් තිබුණොත් තමයි හම්බ වෙන්නේ මේක අපේ මානසික සිද්ධියක් කියන එක. ඔක්කොම මානසෙ නෙමෙයි ඈ, කෙලෙස් ආශ්‍රව ටිකයි මේ පෙන්වන්නේ. එදාට සතර මහා ධාතුව පරිහරණය කරන සතර මහා ධාතුවේ මිදිලා. ඉතින් මම මේ කියන දේ අනුමානට හරි මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ කියන එක තේරුම් ගන්නකො අපිට වෙලා තියෙන්නේ. ඒකටයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි කියන්නේ ලෝකයට අයිති නෑ කියලා. මේ ඇත්ත දකිනකොට ලෝකයාගේ මානසික මට්ටමේ මිදෙනවා යා. ලෝකයා සතර මහා ධාතුවේ එකම පොරේට පොර වැටලා මනසේ තියෙන ගතියට රැවටිලා සතර මහා ධාතුවට පැනලා පළගැටිය වගේ ඉන්නේ මේ. අපිට තියෙන්නේ සතර මහා ධාතුයෙන් කලකිරලා නොයැලෙන්න ලෝකයාගේ අනිත් පැත්තට යන්න. ලෝකයා සතර මහා ධාතුයේ පැත්තට යනකොට අම්මා තාත්තා දුව පුතා අයියා කියලා සතර මහා ධාතුට උපස්ථාන කරනකොට අපිට පෙනෙන්නේ මනසේ ගති ටිකට රාසි වෙච්ච දේ බලාගෙන මේ ගති ටික මනසේ දුනා කියලා. අනිත් පැත්තට ඇවිල්ලා සතර මහා ධාතුයේ නොයලි නොගැටි උපේක්ෂාවෙන් ඉන්න. එතකොට ලෝකයා තමන්ගේ මෝඩකම නිසා මේ දුක් විඳින හැටි පොරකන හැටිත් පෙනෙනවා. මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරෙනවා. අර පර්වතයක ඉන්න කෙනාට බිම ඉන්න අය පෙනෙනවා වගේ නුවණක් තියෙන කෙනාට මේ බාල ලෝකයා විඳින දුක ගැන පෙනෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. පබ්බතට බුම්මට දීරේ බලා අවෙක්කති කියලා. ඒ වගේ සතර මහා ධාතුයේ තමන්ව දැකලා තමන්ගේ අය දැකලා තමන්ගේ දේ දැකලා දුක් විඳින ලෝකයාත් සතර මහා ධාතුයේ ඇත්ත දැකලා කලකිරලා නොයලිච්ච මනසකින් ඉන්න කෙනාට පෙනෙනවා. ඉතින් අනන්ත සංසාරේ පින්වතුනි මෙන්න මේ ඇත්ත දකින්න බැරුව මේක කියලා දෙන්න බැරුව මේ විදිහටයි අපි ආවේ. ඉතින් මේ වැරද්ද කොච්චරද බලවත් කියන්නේ ඇහුවටවත් තේරෙන්නේ නැති මට්ටමට යනකම් අපි වැරද්ද තුල ගිහිල්ලා තියෙන්නේ. ඉතින් නමුත් මේක මටත් පුළුවන් ඕගොල්ලන්ට සරල කතාවක් කියලා යන්න. නමුත් මම කීතන්නේ මෙහෙම. දැන් එහෙම දේවල් ඕන තරම් තියෙනවනේ. ළමයකට ගණන් හදන්න කිව්වොත් ගණන් හදන්න බැයි නම් හා පුතේ ගණන් හදන්න බැයි නම් චිත්‍ර ඇඳපන් කියලා දුන්නොත් මේ ළමයට කවදාවත් ගණන් හදන්න බෑනේ. ගගහ හරි බැන බැන හරි ඈ සැර කළා හරි ගණන්ම කියලා දුන්නොත් වරදිනවා ආයෙත් බයිනවා ආයෙත් වරදිනවා ගහලා හරි අන්තිම කාලේ හරි ළමයා ලොකු ළමයෙක් කියලා මැරෙන්න මොහොතකදී හරි ගණන්ක් හදයි. ඒ වගේ ගැඹුරයි බෑ එහෙනම් සරල එකක් කියලා ගියොත් ඔයගොල්ලන්ට ගැඹුරු දෙය කවදාවත් හුරු වෙන්නේ නැහැ. බෑ කිය කියා හරි අමාරුයි කිය කියා හරි මෙහෙම දෙයක් කිව්වොත් ඉස්සෙල්ලා මේ වචන හුරු වෙයි. කාලයක් යනකොට 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 මේක ඔයගොල්ලන්ට නොගැඹුරු වෙයි කියලා මම කියන්නේ. ඒ හින්දා මේක අතහරින්න එපා. ඔහොම නෙමෙයි ඕගොල්ලෝ එනවනම් තව මේ ගැඹුර නෙමෙයි මේ වෙරළ හොඳට මතක තබා ගන්න. මේ ආරම්භ තැන මම කිව්වේ ඕගොල්ලෝ එනවනම් යම් කිසි කෙනෙක් තව ඕන තරම් යන්. එහෙම ඉන්නවනම් ඕන තරම් යන් ඇතුළට. එහෙනම් මේක ගැඹුර නෙමෙයි මේ වෙරළ කියන්නේ වෙරළ වෙරළටයි ගන්නත් දරුව මේ ඉන්නේ කියන්නේ. මෙතෙන්ට ආවොත් සෝතාපන්න කියලා කියන්නේ සෝතේට ආවා සැඩපහරට ආවා. සැඩපහරයට වැටුනොත් අනිවාර්යයෙන්ම උඩට යනවාමයි. ධර්ම ශ්‍රෝතේට ආවොත් නිවනට යනවාමයි. එහෙනම් සෝතාපන්න කියන්නේ මේ සෝතාපන්න වෙන්න තව ඇවිල්ලා වෙලා නැහැ. ඒකයි මේ දර්ශනෙට ආවොත් සෝතාපන්නයි. කිසිම සැකයක් වෙන්න ඕනේ නැහැ. බයක් වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට මේ තමන්ට තමන්ව මම දිට්ටි සම්පන්නයි කියලා බය නැතුව කියාගන්න. හැබැයි ඒ කියාගන්නේ කොහොමද? සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම දකින්නවා නම් දැන් අවිද්‍යා කර්ම තණ්හා කියන එකෙන් සාටිවේස සතර මහා ධාතුව දකින්නවා. මේ ටික නිසා මනසේ ආපව ගතිය ඇති වෙනවා. මේ ගතිය නැවත සතර මහා ධාතුව කඳන තියෙන හේතුයි කියලා දකිනවා. සතර මහා ධාතුවේ මුකුත් දකින්නේ නැහැ. මෙන්න මේ විදිහට ඕගොල්ලෝ දැක්කොත් මේ ස්පර්ශ ආයතන 6 අනිමිත්ත වෙනවා. අනිමිත්ත කියන්නේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා රාග දේශ මොහ වශයෙන් කිසිදු නිමිත්තක් ස්පර්ශ ආයතන 6 හම්බ වෙන්නේ නැහැ. සතර මහා ධාතුවේ රාග දේශ මොහ වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන් කිසිදු නිමිත්තක් හම්බෙන්නේ නැහැ. ඒකට අනිමිත්තයි කියනවා. සත්ව පුද්ගල ආත්මියෝ කිසිවක් සතර මහා ධාතුවේ දකින්නේ නැහැ. ඒ නිසා ශුන්‍යයි කියලා කියනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් රන් රිදී කියලා ප්‍රාර්ථනා කටයුතු කිසිවක් සතර මහා ධාතුවේ දකින්නේ නැහැ. මට මේවා තියෙනවනම් මුදල් තියෙනවනම් රත්තරන් තියෙනවනම් රිදී තියෙනවනම් මේ එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන්න නෑ. ප්‍රාර්ථනා කරන්න හදනකොට පේනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් දුක ප්‍රාර්ථනා කරනවා කියලා. මහා කෝටි ගණනක ධනයක් ප්‍රාර්ථනා කරනවා කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් දුක් කෝටි ගණක් ප්‍රාර්ථනා කරලා කියලා පේනවා. ඇයි සතර මහා ධාතුයේ මේව ප්‍රාර්ථනා කරනවා කියන්නේ? මනස තියෙන මේ කෙලෙස් ටිකේ පය ගහලා ඉන්න හදන්නේ කියනවා. එතකොට අප්පෙනේ හිත කියලා කියනවා. සතර මහා ධාතුයේ ප්‍රාර්ථනා කටයුතු කිසිවක් යා නොදකිනා ඒ චේතෝ විමුක්තිට කියනවා අප්පනහිත සමාධිය කියලා. අනිමිත්ත ශුන්‍යත අප්පනහිත කියන මේ ගතිය ඕගලන්ට හම්බ වෙනවා මේ ස්පර්ශ ආයතන 6. ඔය ගතිය මොකටද? නිවනට. අන්න එදාට ඔයගලන්ට සලායතන නිරෝධයේ සාක්ෂාත් වෙනවා. දැක්කට පස්සේ දැක්ක බුදේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන නෝන ඉලප සිටිනවා. ඉස්සෙල්ලාම ස්පර්ශ ආයතන 6 හිස්කරන්න සුඤ්ඤෝගාමේ. ස්පර්ශ ආයතන 6 ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් බඩුමුට්ටු මුකුත් තියන්න එපා. සත්‍ය පුද්ගලිය කිසිවක් තියන්න එපා. ස්පර්ශ ආයතන 6 සම්පූර්ණ ශුන්්‍යතාවයකට ගන්න. ආයතන 6ම හිස් කරන්න ඕනේ. මේකේ තියෙන බඩුමුට්ටු ඔක්කොම ඇදලා අයින් කරන්න. ඒ බඩුමුට්ටු එක තමයි වටිනාකම තියෙන්නේ. රන් රිදී මුතුමැණික් වටිනාකමෙන් යුක්ත බඩුමුට්ටු මුකුත් මේ ස්පර්ශ ආයතන 6 බහලන්න එපා. මේ ස්පර්ශ ආයතන 6 ඕගලන්ට කබඩ් එකක් වගේ. ඕගලන්ගේ රන් රිදී මුතුමැණික් දාලා තියන්න. දරුමල්ලු පරිසම් කරලා තියන්න ස්පර්ශ ආයතන 6 කබඩ් එකක් ඕගලන්ට. අල්මාරියක්. මේ කබඩ් එකේ මේ අල්මාරියේ තියෙන ඔක්කොම ඇදලා අයින් කරන්න. ඒක කරන්න පුළුවන් විදර්ශනා කිරීමෙන් විතරයි. සම්මර්ෂණය කිරීම. එහෙම වුණාම මේ ආයතන 6 ඕගොල්ලන්ට මුකුත් සතුටු වෙන්න දෙයක් නැහැ. නොඇල්ලා ඉන්නවා. එතකොට මනසේ තියෙන කෙලෙස් ආශ්‍රව කියන ගති ටික මිදෙනවා. අයින් වෙනවා. එතකොට හිස්. හිස් වූ ආයතනය ඒ කියන්නේ ස්කන්ධ. එතකොට ස්කන්ධ නිරෝධය පෙනෙනවා. චක් ඇහත් රූපය චක්කු විඤ්ඤාණ තුන්දෙනාගේ එකතු ස්පර්ශය. ඒ හේතු ටික නැති වෙනකොට ස්පර්ශ නිරෝධ වේදනා සංඥා නිරුද්ධයි කියන එක පෙනෙනවා. බලන්න ඕනේ නැහැ පෙනෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගියාම වැටෙන ඡායාව ඉතුරු නැතුව නැති වෙනවා කියලා එක පෙනෙනවා. මසසින් දැක්කන දොර නුවණසින්. ඇහැට වැරදුනත් නුවණට පෙනුන එක වරදින්නේ නැහැ. කිසිම සැකයකුත් නැහැ. ඕගොල්ලෝ ඇහැ කවදාවත් ස්පර්ශ ආයතන 6 ඇතුලේ අම්මා තාත්තා දුව පුතා දකිමින් රන් රෙදී මුතුමැණික් බහල තියාගෙන ඉද්දි ඇහැ රූප චක් විඤ්ඤාණය නැති වුණොත් ඒකට කියන්නේ මැරුණා කියලා. දැන් අම්මා නැහැ, මැරිලා. තාත්තා නැහැ, මැරිලා. අර වස්තුව නැහැ, නැති වෙලා. එතකොට නිවුණා කියන්නේ නැහැ. එතකොට මැරුණා. කලමයි ආයතන ඇතුලේ මරණ තියෙන දේවල් අයින් කළේ. ඒ හින්දා ස්කන්ධ නිවුණා. නිරුද්ධ වුණා. ඒ හින්දා නිවන කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. කෙනෙක් නිවෙන්නේ, කෙනෙක් සිසිල් වෙන්නේ ඔහොම. නිවුනේ නැත්ති රත්තුනේ පිච්චුනේ මේ බඩු මුට්ටු එක්ක. ඒ හින්දා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ මරණයෙන් පස්සේ විමුක්තියක් ලබා දෙන්න නෙමෙයි, මැරෙන්න තියෙන ජීවිතයෙන් මිදවන්න. ජීවත් වෙන්න කම මොදවන්න. එතකොට මරණයෙන් පස්සක් ගැන කතාවකුත් නැහෙනි නේද? ජීවත් වෙන්නවා කියන තැනේ ජීවත් වෙන්න කෙනාට ගති දෙකයි. එක්ක මරණයෙන් පස්සේ උපදී, එක්ක මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ. ජීවත් වෙ හිටියොත් කෙනෙකුට එයාට අනිවාර්යෙන් ඒකාන්තයෙන් ගති දෙකක් තියෙනවමයි. එක්ක එයා මරණයෙන් පස්සේ උපදිනවා, එක්ක උපදින්නේ නැහැ. මරණයෙන් පස්සේ උපදිනවා නම් සාස්වත දෘෂ්ටියක, මරණයෙන් පස්සේ උපදින්නේ නැත්නම් උච්චේ දෘෂ්ටියක. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් එක්කෝ උච්චේ සාස්වත. ඒ කියන්නේ මොකද්ද? උපදින්න පුළුවන් නාම ධර්මයන්ගෙන් උපදින්න පුළුවන්. උපදින්නේ නැහැ මේ කයෙන්. එහෙමයි මාරුවට තියෙන්නේ. උපදින්න පුළුවන්, උපදින්නේ නැහැ. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මේ කය යන්නේ නමුත් හිත යන්න පුළුවන්. මේ හිත යන්නේ නමුත් සංඥාවක් වෙන්න පුළුවන්. වෙන්නෙත් නැ නොවෙන්නෙත් නැ. ඔය මාරු මාරු තින්නේ හින්දා ඔය කොහෙන් ගත්තත් අන්තිමට ඉපදීමට සාපේක්ෂවනේ. එතකොට ජීවත්ව නොහිටියොත් නූපන්න මරණයෙන් පස්සේ නැවත ඉපදෙනවද මැරෙනවද කියලා අන්ත දෙකට එන්නේ හිටියොත් නේ. හිටියේ නැත්තම් කතාවකුත් නැහැ. ඒකයි හැම වෙලෙම ඔය වචන උච්චේ දෘෂ්ටියට හෝ සාස්ත්‍ර දෘෂ්ටියකට අන්තවලට වැටෙන්නේ. මෙතනින්ම ලැබුණුත් අදහසින්ම දෘෂ්ටියෙන්ම නූපදුනොත් කතාවක් නැහැ. එයා සාස්වතාන්තිනුත් මිදෙන, උච්චේදාන්තිනුත් මිදෙන, ඉපදීමේ මැරීමේ දෙකෙම මිදෙනවා. ඒකයි ඉපදීම ඒකාන්තයක්, මැරීම ඒකාන්තයක්. ඔය අන්ත දෙකට නැතුව ඒතේතේ උභෝ අන්ති අනුපගම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධ. මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වුනේ. ජීවත් වෙනවා කියන තැනින් මිදුනහම ඉවරයි. ජීවත් වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියන තැනටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් මේ ධර්මයේ ස්වභාවයෙන්ම ගැඹුරුයි, ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේක තියෙන්නේ වීරියවන්ත කෙනාට, සතිමන්ත කෙනාට, ප්‍රඥාවන්තයාට. ඒ නිසා නැති කෙනාට ඇති කරගන්න පුළුවන්. අනේ අපිට ඕව එකක්වත් නැහැ, ඕන් නැහැ නේ කියලා අල්ලලා දාන්න එපා. අල්ලලා දැම්මත් කමක් නැහැ. හැබැයි මතක තියාගන්න, මම අල්ලලා දැම්මේ මගේ නිදුක් බව, මගේ අජරාමර බවයි මම පැත්තකට දැම්මේ. ධර්මය නෙමෙයි පැත්තකට දැම්මේ. ගැඹුරුයි කියලා අහකට දැම්මේ මගේ විමුක්තියයි කියන එක, මගේ අජරාමර බව කියන එක, මගේ නිවීමයි මම පැත්තකට දැම්මේ කියන එක මතක තබා ගන්න. ඒ හේතුයෙන් මම නිවීම පැත්තකට දැම්මනම්, මිදීම පැත්තකට දැම්මනම්, අජරාමර පැත්තකට දැම්මනම් මම අරගෙන තියෙනවා ජරා මරණ. එහෙනම් මම දුකට දුකයි නොකිය යුතුයි. එහෙනම් දුකේ නැඳිය යුතුයි කියන තැනකට එන්න වෙනවා එහෙමනම්. නමුත් එහෙම නොවී ඉන්න බෑ. මේ මනුස්ස ලෝකේ තියෙන දුකට විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දුකයි කියන්නේ. සතර අපායේ තියෙන දුකත් එක්කයි. പ്രേත අසුර නිර්තිරසං කියන සතර අපායේ තියෙන දුකටත් එක්කයි. මේ මනසේ තියෙන ගති ටික ගැන කලකිරෙන්න ඇති ලෝකයේ තියෙන ස්වභාවයට මුණ දීලා, මේ මනසේ තියෙන ගති ටික නිසා කර්ම කෙලස් ටිකේ නිමිති ටිකේ නිරෝධයට පිළි නොපන්නේක ආදීන වැහැටියට මේ දුක් විඳින චරිත ඔක්කොම මෙතන නෙමෙයි මං කිව්වේ සම්මස්තයක් වශයෙන් ලෝකේ. ඇස් නැති, අත් නැති, කන් නැති, ඔළු නැති, කකුල් නැති මිනිස්සු සත්වයෝ දකිනකොට මාවත් ගත්ත හැකි වුණා. ඔක්කොට මේ රූපවල හැටි. මේ හැම රූපකෙම කතාවක් කියනවා. මේ රූපේ මම නම් මට ගොඩක් දුක හිතේ. මේ රූපේ මම නම් මට ලැජ්ජ හිතේ. නමුත් මේ සතර මහා ධාතු රූපේ හැටි නම් මට ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ටත් පුළුවන් ওই තත්ත්වයට එන්න. මේ රූපේ හැටි නම්, මේ රූපේ මම කියනකොට, මේ රූපේ මග වෙනකොට, මේ රූපේ මගේ ආත්ම වෙනකොට ඒ නිසා දුක් දුමනස් වෙනවා. ශෝක පරිදේව වෙනවා. උහුලා ගන්න බැරි විහෙස වේදනා වෙනවා. ඒක මම නෙමෙයි නම්, මගේ නෙමෙයි නම්, මගේ ආත්මය නෙමෙයි නම්, ඒක එළඹ නොසිටියත් ඒතනට හුරු පුරුදු වෙනවනම් ඒ තුලින් ඇති වෙන සැනසille මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසා හැම කෙනෙකුටම පෙනෙන මානසික සිද්ධියක් මම මේ කියන්නේ. ඕගොල්ලෝ හොඳට තර්ක විතර්ක කළා නුවණින් බැලුවොත් ඕගොල්ලෝ හැමෝටම මේ ටික උපදව ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා කියන කාරණාවත් තේරුම් අරගෙන නොතේරෙන්නේ නම් අපේ මනසේ තියෙන ආශ්‍රව නීධර්ම නීවරණ වැඩි නිසායි කියන එක තේරුම් අරගෙන සීලයක පිළිපදල සමතකමටහනකින් හිත වඩවඩ මේ වගේ විදර්ශනා කරන්න. ওই විදිහට විදර්ශනා කරනකොට සීල සමාධි ප්‍රඥා ওই ටික නිසා විමුක්තිය හම්බ වෙනවා. ආශ්‍රයෙන් කෙලෙසුන්ගේ මනසෙ මිදෙනවා. සතර මහා ධාතුව දකින්න දකින්න ඒව දුව පුතා අම්මා තාත්තා කියන ගති ටික මනසෙ මිදෙනවා. මිදෙනකොට අනිමිත්ත ශුන්‍යත අප්පනේත කියන චේතෝ විමුක්ති සාක්ෂාත් වෙනවා. ඒක සීල සමාධි ප්‍රඥා විමුක්ති. මිදුනා මිදුනා කියන විමුක්ති ඥාන දර්ශනයත් පහළ වෙනවා. ඒ නිසාම සලායතන නිරෝධය මේ ජීවිතේම අත්විඳින්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට කටයුතු කළොත් අපිට අපේ නිවීම, අපේ මිදීම මේ ජීවිතේම හදා ගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව පාරමිතාවක්ම වේවා කියලා ආශිංසනය කරනවා. ස්වභාවයෙන්ම මේ මම කතා කරන දහම් කරුණු ගැඹුරුයි. හැබැයි සසර පරතරක් හොයන මනසකට මේකේ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා නොතේරුණොත් ඒක මගේ දෝෂෙ නෙමෙයි. එක දෝෂයක් නම් ඇති, මම දක්ෂමදිකම මේක තවදුරටත් කියන්න. නමුත් මගේ දුර්වල මනස හැටියට මම මේ පුළුවන් ප්‍රමාණය කිව්වා. ඉතුරු ටිකට ඕගොල්ලෝ දක්ෂයක් වෙන්න කියන කාරණා මතක් කරනවා ඈ. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, එහෙනම් හැම දිනම කල්පනා කරගන්න අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් හැමදෙයා දිනාම ගේවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ, බුදුහාමුදුරෝ මගේමයි, ධර්මයේ මගේමයි, සංඝරත්නයේ මගේමයි කියන මේ අදහස වචනයෙන් නොකිව්වත් ක්‍රියාව තුළින් කරමින් මේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් එතර වෙන්න ඕනේ කියන කලන සිත්තු මෙතෙන්ට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළා. වටිනා කුසල ධර්ම රාශියක්ම සිද්ධ කරගත්තා. කල්පනා කරගන්න මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් විශේෂයෙන්ම මේ සරණංකාරාම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය අපගේ අවසරයි ලොකු ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ
පූජනීය ස්වාමින් වහන්සේලාටත් මෙතෙන්ට වැඩම කළ වදාළෝ සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ චිර ජීවනය වෙත්වා. මේ කුසල ධර්ම බලයෙන් කරන කියන සාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමින් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගෙත් මේ පින් උතුම්ගෙත් නමින් නැසී මේ ඒ වගේම අද දවසේදී සිද්ධ කළව සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් ආරක්ෂා කරන්නව මේ විහාරස්ථානට අධිග්‍රහිතු ප්‍රදේශයට පළාතට අධිග්‍රහිතු ශාසන මාමක ඉෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසිරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍යෝත්පත්තන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අමුදනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. එවැගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගෙත් මේ පින් උතුම්ගෙත් නමින් නැසී කාල යාත්‍රා කළව මේ ජීවිත සංසාරිකත් යම් තාක් ඥාති සමූහයක් සිටනම් ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් උතුම් නිවන සැනසෙත්වා කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපේ පින්වත් සිල්මෑණිවරුන්ටත් මේ පින්වතුන්ටත් මේ සත්ක්‍රියාව සිද්ධ කරගන්නට එන්නට ගල්දොරල් යම්තාක් ප්‍රසන්න ඒ සෑම දිනාටත් මේ සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දිව්‍යංගේ දේව ආශිර්වාදයෙන් තුන් රජ සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තිය බලෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නව ලෙඩ දුක් කරදර බාධක අපලෝ පතර දුරු වේවා. කරණ කියන යහපත් අධස්සල සමුද්ද වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසි පැමිණ වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණසම් පාරමිතාවක්ම වේවා. ඕම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවචතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු.